happy Andhra Nuance. Didas Dasi Durutu Pasalasaka Poedasi Bhavana Pono Sandaha Nilambe Bhavana Matyastane Tepemini Kalyana Mitra Yogi Varuni භාවනාව පෞද්ගලික ව්‍යායාමයක් පෞද්ගලික කාරණයක් පෞද්ගලික ගනුදෙනුවක් අප සමගම කරගත යුතු හවුලේ කළ හැකි ගනුදෙනුවකට නොවේ භාවනාව කියන්නේ අපට තව කෙනෙකු වෙනුවෙන් භාවනා කරන්න බැහැ කොපමණ හිතවත් වුණත් කොපමණ ණය ගැති වුණත් ඒ උදව්ව කිසි කෙනෙකු වෙනුවෙන් තවත් කෙනෙකුට කළ නොහැකි දෙයක් මන උදව්ව කළත් තව කෙනෙකු වෙනුවෙන් භාවනා කරන්න බෑ තවත් කෙනෙකුට එමෙන්ම අපට බෑ කියන්න තව කෙනෙකුට අප වෙනුවෙන් භාවනා කරන්න කියා. කරනවා නම් තම තමන් කරගත යුතු දෙයක්. නොකරනවා නම් වෙන කිසිම කෙනෙකුට කිසිම උදව්වක් කරන්න බෑ. එපඳු තමන් විසින් කරගත යුතු තමන්ම මුලපිරිය යුතු තමන්ගේ දෙපයින් තමන්ම යා යුතු ගමනකටයි ඔබ අප හැම දෙනාම ප්‍රවිෂ්ඨ වී තිබෙන්නේ හැම තත්පරයක්ම වටිනවා සිද්ධාන්තයක් විදිහට ඕනෙම තැනකදී ඕනෙම මොහොතක භාවනා කළ හැකි සිද්ධාන්තිකව පොතේ හැටියට නමුත් ප්‍රායෝගිකව එය එසේ වෙන්නේ නැහැ. විශේෂයෙන් ගිහි ජීවිත ගත කරන ගිහි වගකීම් යුතුකම් හා පටලැවුණු කාලයත් සමග මහා තරගයක යෙදී සෑම විටම කාලයට ජය ගන්නටදී පරදින ගිහි අය විදිහට අපට මෙබඳු පසළොස්වක පොහොය දවස් බොහෝම වටිනවා. ඒ හැම කුදුමහත් කටයුතු වලින්ම ඈත් වී ඒ හැම වගකීමකින්ම තාවකාලිකව නමුත් නිදහස් වී සම්පූර්ණයෙන්ම තමන් එක්ක ජීවත් වෙමින් තමන් ගැන නැසමින් තමන් ගැන සොයමින් තමන් ගැන ඉගෙන ගනිමින් තමන්ව අධ්‍යයනය කරමින් තමන්ව අවබෝධ කරගනිමින් තමන්ට පිහිට වෙන්නට ලැබීම. එයයි අපේ අරමුණ. ඉතින් මේ පොය දවසේ මෙබඳු දුරකට ඇවිත් ඒ අරමුණ ඉටු කරගත්තද, ඉටු කරගනිමින් සිටිනවාද, කොපමණ දුරට ඒ ආ ඉලක්කයට සමීප වුණාද, මේ ආගමනේ ආ මොහොතේ සිට මේ මොහොතේ ගෙවුණු හෝරා ගණන, විනාඩි ගණන, තත්පර ගණන කොපමණ දුරට පාවිච්චි කළාද, මේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත්තද, අවශ්‍ය නම් ගයක් භාවනා මධ්‍යස්ථානය කරගන්න පුළුවන්. ඒ දොර ජනේල වෙනස් කරලා නෙමෙයි, ගෙදර පාට වෙනස් කරලා නෙමෙයි, නම වෙනස් කරලා නෙමෙයි, ඒ ගේ ඇතුළෙත් එළියෙත් කෙනෙක් කටයුතු කරන, ක්‍රියා කරන ආකාරය වෙනස් කර ගෙදරන භාවනා මධ්‍යස්ථානය සේ හදාගන්න පුළුවන්. ඒ තමයි හපංකම, ඒ කුසලයක්. සිහියෙන් අවධානයෙන් කෙනෙකු ගෙදර වැඩ කරනවා නම් අනිත් අය කෙරෙහි හිතයිශීව, අනිත් අයගේ අඩුපාඩුකම් ඉවසමින් ඒ අයගේ වද වේදනා පිළිබඳ සංවේදීව කිසියම් දුරකට අනිත් අයගේ දුක් අඩු කරගලා දෙන්න තමන්ට පුළුවන් නම් එය ඉටු කර දෙමින්, කෙනෙකුට පුළුවන් නම් ගෙදරක ජීවත් වෙන්න එය මහා ශ්‍රේෂ්ඨ ජීවත් වීමක්. එතකොට නිවස අසපුවක් කරගත්තා, නිවස සෙනසුනක් කරගත්තා. ඒ උළුමයි, ඒ ෂීට්මයි, ඒ ටයිල්ස්මයි, ඒ ජනෙල් දොරවල්, ඒ සියල්ල එහෙම තියෙද්දි නිවසක් සෙනසුනක් කරගන්නට පිළිවන්. එය මහා අපංකමක්, මහා අපංකමක්, මහා කුසලයක්. ඒ කුසලයයි අප මේ ඉගෙන ගන්න. කොහොමද නිවෙස්ස සෙනසුනක් කරගන්නේ? ඒ වගේම කෙනෙකුට අවශ්‍ය නම් සෙනසුනක් නිවසක් කරගන්නත් පුළුවන්. භාවනා මධ්‍යස්ථානයක් ගෙදරක් කරගන්නත් පුළුවන්. අර ගෙදර තිබුණු මානසික තත්ත්වෙම දිගටම තියාගෙන ඒ ගෙදර ඉන්නකොට කරපු කීපු දේවල් ඒ විදිහටම කරමින්, ඒ කතා කරා නම් දේවල් මාතෘකා ඒ ගැනම කතා කරමින්, ඒ විදිහටම දුවමින්, පණිමින්, කෑ ගසමින් අසීයෙන් ඉන්නත් පුළුවන් භාවනා මධ්‍යස්ථානයක. එතකොට ඒ අකුසලයක්, ඒ අපංකමක් නෙමෙයි, දුබලකමක්, දුර්වලකමක්. ඒතර මේ තේරීම් දෙකම අප ඉදිරියේ තියෙනවා. වීරයන් කරන්නේ, ශ්‍රේෂ්ඨ පුද්ගලයන් කරන්නේ ගෙදරත් සෙනසුනක් කරගන්න එක. දුර්වල පුද්ගලයන්ගෙන් වෙන්නේ සෙනසුනත් ගෙදරක් කරගන්න එක. අපි කවුද? අපි කරන්නේ මොකද්ද? සහ කරගත යුත්තේ කුමක්ද කියන කාරණා ගැන වඩාත් සවිඥානික වෙන්න ඕනේ. එහෙම නැත්නම් පොය දවසකට බෑ ප්‍රාතිහාරී පාල ප්‍රත්‍යක්ෂණ කෙනෙක්ව ආර්ය පුද්ගලෙක් බවට පත් කරන්න, සාංසාරික පුද්ගලෙක්ව ලෝකෝත්තර පුද්ගලෙක් බවට පත් කරන්න බෑ මේ පුරහඳට. ඒ වගේම භාවනා මධ්‍යස්ථානයකටත් බෑ. එහෙම භාවනා මධ්‍යස්ථාන කියලා දේවලුත් නෑ. තියෙනවා ගොඩනැගිලි ටිකක්. ඒක ගොඩනැගිල්ලකට බෑ. මිනිස්සෙක්ව අභ්‍යන්තරයෙන්ම පරිවර්තනයක් කරන්න. කල්‍යාණ මිත්‍රවරුනි, හැම තප්පරයක්ම වටිනවා. තමන්ටත් වටිනවා, අනුන්ටත් වටිනවා. හැම තප්පරයක්ම තීරණ ගත යුතු මොහොතක්. සසර දික් කරගන්නවාද, කෙටි කරගන්නවාද? ඒ අවස්ථා දෙකම අප හැම දෙනා ඉදිරියේම තියෙනවා. අවශ්‍ය නම් සසර දික් කරගන්න පුළුවන්, අවශ්‍ය නම් කෙටි කරගන්නත් පුළුවන්. ඉබේට සසරක් කෙටි වෙන්නේ නැහැ. ඒ සඳහා කළ යුතු කාර්යයන් එමටයි. කල්‍යාණ මිත්‍රවරුනි, යෝගීවරුනි, ඒ ඉලක්කය සපුරා ගන්නට ධර්ම සාකච්ඡාවකින් ලැබෙන්නේ ලොකු පිටිවහලක්, ධර්ම සාකච්ඡාවකින් ලැබෙන්නේ ලොකු ආලෝකයක් අපේ ගමනට. සියල්ලම ධර්ම සාකච්ඡාවකින් වෙන්නේ නැහැ. ධර්ම සාකච්ඡාව එක අත්‍යවශ්‍ය අංගයක් පමණයි. එහුම්කන් දීම අවශ්‍යයි. එහුම්කන් දී ඇතුළට ගත් දේවල් හිතේ රඳවා ගැනීම අවශ්‍යයි. එසේ සිතෙහි රඳවාගත්තේ නැවත විමසීම අවශ්‍යයි. වටහා ගැනීම සඳහා නැවත විමසන විට තමා ගැටලු මතුවෙන්නේ. හරිය කියා වැටහෙනවා නම් අපට පිළිවන් අනුගමනය කර බලන්න. ඒ අනුව ජීවත් වෙන්න. ඒවා අනුගමනය කරන විටත් ගැටලු මතුවෙනවා. විමසන විටත් ගැටලු වෙනවා, පිළිපදින්න යන විටත් ගැටලු වෙනවා. අන්න ඒ ගැටලු ගැන කතා බහ කරන්නයි ධර්ම සාකච්ඡාව තිබෙන්නේ. මේ එයට අවස්ථාව තිබෙනවා නම් එබඳු ගැටලු අසා සිතෙහි රඳවා විමසන විට මතුවුණු ගැටලු හෝ අසා රඳවා විමසා හරි කියා වටහාගෙන පිළිපදින්න යන විට ඇතිවුණු ගැටලු කරුණාකර ඉදිරිපත් කරන්න, ඒ ගැන ප්‍රශ්න අහන්න. ඒ වගේම ඒ විමසීමේදී අලුතෙන් යමක් අවබෝධ වුණා නම් ඒ අවබෝධය අප හැම දෙනා එක්කම කරුණාවෙන් බෙදාගන්න. මේ ඒ අවස්ථා දෙක සඳහාම ඉඩ අවකාශය.
ආසරයිසර් දේශනාව ධර්ම සාමයේ සඳහා මහත් පිටුවලක් වුණා. ඒ ඇසුරෙන්ම මතකයට ගත් යුතු කරුණු කීක තිබෙනා විට ඉඳ අවකාශ ලැබෙන විදිහට මසන් දැසරයි. තමන් වටලා කැරකෙන පුද්ගලයේ බවට පත්වීම සඳහා තිබෙන මේ පරිබෝධ පිළිබඳව ගැටළු සහගත තත්ත්වයක් ලෝකයේ ජීවත් වෙන අය වශයෙන් නූතන දාර්ශනිකයා සිත සහ කය දෙකක් වශයෙන් හඳුන්වනවා. මත වෛද්‍ය විද්‍යාවෙන් පවා මානසික සෞඛ්‍ය කායික සෞඛ්‍ය වශයෙන් වෙන් කර හඳුන්වනවා. මේ අනුභූතීන්ට බොහොම රෝචක විදිහට තාත්වික විදිහට ලෝකය සැබෑවක්ම කියන තැනට ගෙනල්ලා වෙන්නම යනවා. ධම්මපදයේ මනුජාතාව සඳහන් කරදී මනසම පෙරටු කරගෙන මනසම ශ්‍රේෂ්ඨ කරගෙන මනසේ ප්‍රක්ෂේපණයක් විදිහට මේකය දකිනින් යන ගමනට යම් අදහස් ටිකක් එකතු වෙලා
පරිබෝධ හැම දෙයකම තියෙනවනේ නේ. බාධා සම්බාධක නැත්නම් මොනවටද? මේ ලෝකේ ස්වභාවයක් තමයි මොනවත් කරන්න දෙන්නේ නැතිකම. එහෙම හිතෙන විදියට මොනවත් කරන්න දෙන්නේ මොනවා වුණත් හොඳ හෝ නරක පිම්පව් කුසල් අකුසල් මොනවා වුණත් තමන්ට හිතුණට හිතුළු විදිහට ඒ දේ කරන්න දෙන්නේ. එහෙම ලෝකෙක නෙමෙයි අපි ජීවත් වෙන්නේ. අපිට හිතෙන දේ හිතෙන විදිහට කරගන්න පුළුවන්. ඒවට ඇතුළතින් එන බාධා තියෙනවා. මානසික බාධා. තමන්ටම එපා වෙන ගතිය තියෙනවා. දැනුම මදිකම්. ශාරීරිකව ඇති වෙන වෙහෙස, නිදිමත, බඩගින්න, පිපාසය, ලෙඩ රෝග, වයස, දුබලකම් මේ සියල්ල ඊළඟ බාහිර වශයෙන් එන පරිබෝධ තියෙනවා. අනිත් අයගෙන් එන පසුබට කිරීම, උදව් නොකිරීම, බාධා කිරීම මේ කොයි දෙයකටත් පොදුයි. අහවල් දෙයකට බාධාවක් නැහැ කියා කියන්න බෑ. දැන් තමන් මමත්වයේ වටේ, ඒ කියන්නේ මමත්වයම ග්‍රහණය කරගෙන මමත්වයේ නැමැති කේන්ද්‍රයේ වටේම කරකැවමින් ඉන්නවා මම 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 කියන එක. එයින් පිට එකම එක සිතිවිල්ලක්වත් හිතට එනවද බලන්න. මම කියන උල්පතින් උනන්නේ නැති වෙන කොහෙන් හරි එන සිතිවිලි තියෙනවද? හිතලා තියෙනවද? හිතලා තියෙනවද? මම නැතිව මමත්වයෙන් තොරව මම ගෑවිලා නැතුව එපමණටම මේ මම කියන අදහසේ අපි එරිලා ඉන්නේ. එරිලා ඉන්නේ. ඒක මට බොරුවක්. ඒක එරිලා ඉන්නේ. නිදාගෙන නෙමෙයි, ඒ උඩ හිටගෙන නෙමෙයි ඉන්නේ. හිට ගන්න පුළුවන් තැනක් නෙමෙයි එරෙන්න තැන. තව තව එරෙනවා. මක්නිසාද මමත්වය කියන්නේ බොහොම ශක්තිමත් දෙයකට නෙමෙයි, ගිලා බහින දෙයකට. ගිලා බහින සංකල්පයක්, ගිලා බහින හැඟීමක්. මගේ කියන එක මට ඕනේ විදිය. අපි එතන ඉඳගෙනමයි හිතන්නේ, කටයුතු කරන්නේ, කියන්නේ, පැනගන්නේ, ගහගන්නේ, ආදරය කරන්නේ, ප්‍රතික්ෂේප කරන්නේ. ඒ සියල්ල කරන්නේ මමත්වයේ ඉඳගෙන. කොපමණ හොඳ වටිනා දෙයක් වුණා මඩ වගුරුකට දැම්මහම ඒ මඩ ඒ වටිනාකම නැතිලයි. තිරලයන් ගඳ ගන්න. එතන මේ මමත්වේ දුගඳ තමයි මගේ කරගත්ත හැම දෙයකින්ම වහණය වෙන්නේ. මමත්වේ දුර්ගන්ධය. හැබැයි ඒ දුගඳක් බව වැටහෙන්නේ නැහැ මගේ කරගත්ත කෙනාට. තමන්ගේ ගඳ තමන්ට දැනෙන්නේ නැහැනේ සාමාන්‍ය. ඒ දැනෙන්නේ පිට කෙනෙකුට. බාහිර කෙනෙකුට. පිටම පිට කෙනෙකුට තමයි හොඳටම දැනෙන්නේ. ඒ නිසා මේ පිටම පිට කෙනෙක් වෙන්න කියන එකයි දහම කියන්නේ. ඔය මඩ ගුහරුවේ ඉඳිමින් මගේ කියලා එළියේ තියෙන දේවලුත් මේ මඩට දාගනිමින් ඒවත් මඩේ කොටසක් බවට පත් කරමින් මඩෙහි දුගඳම වහණය කරමින් සුවඳයි සුවඳයි කියා රැවටි සිටිනවා වෙනුවට එළියට ඇවිත් බලන්න මේ මඩ ගොහරුව දිහා. බාහිර පුද්ගලයෙකු විදිහට බලන්න. මුළු භාවනාවම පටන් ගන්න එතනින්. ආනාපාන සති භාවනාව ගත්තත් එතනින් පටන් ගන්න. හුස්ම දිහා බලන්න. එළියේ ඉඳගෙන බලන්න. ඇතුළේ ඉඳගෙන නෙමෙයි. එළියේ ඉඳගෙන බලන්න. ආස්වාස ප්‍රස්වාස වලට බාහිර කෙනෙකු බවට පත් වෙන්න. මම නෙමෙයි හුස්ම ගන්නේ. ශරීරයයි හුස්ම ගන්නේ. මම නෙමෙයි ප්‍රස්වාස කරන්නේ. ශරීරයයි ප්‍රස්වාස කරන්නේ. ශරීරය ප්‍රස්වාස කරන විට මට දැනගන්න පුළුවන් මේ ශරීරය ප්‍රස්වාස කරන බව. ඒතර අන්න එළියේ ඉඳලා බලාගෙන ඉන්න. මමත්වේ මඩුගුහරුවට දාගන්නේ නැතුව මේ මගේ හුස්ම මමයි හුස්ම ගන්නේ නෑ. හුස්මට නෑ මමත්වයක්. හුස්ම තරම් අපෞද්ගලික දෙයක් තවත් නෑ. හුස්ම තරම් මගේ කරගන්න බැරි දෙයක්වත් තවත් නෑ. අනිත් හැම දෙයක්ම සෑහෙන කාලයකට මගේ කියලා කියාගෙන ඔප්පු ලියාගෙන තියාගන්න පුළුවන් ඔය හැම දෙයක්ම. නමුත් හුස්මක් තප්පර 10ක්වත් තියාගන්න බෑ. මගේ කියා හිතන විටම එය මගේ නොවන හුස්මක් බවට පත් වෙනවා. මගේ කියා සිතා ඉවර වෙන්න කලින් මගේයි සිතූ හුස්ම මගේ නොවන හුස්මක්සේ මගෙන් බැහැර වී යනවා. ඒ ඇත්තනේ, ඒ සත්‍යනේ, අපි ආනාපාන සති භාවනාවෙන් අත්දකින්නේ. හැම දෙයකටම මගේ කියන්න නම් මම ඉන්න ඕනේ. මට ඉන්න නම් හුස්ම ඕනේ. හුස්ම නැතුව ඉන්න බෑ. කාටද පුළුවන් හුස්ම නැතුව ඉන්න? ඒතර හැම දෙයක්ම මගේ කරගන්න නම් හුස්ම ඕනේ. හැබැයි හුස්ම මගේ කරගන්න බෑ. මගේ නොවන හුස්මක් අරගෙනයි අපි මගේ නොවන දේවල් වලට මගේ කියන්නේ. ඒ මගේ නොවන හුස්ම ආවෙ නැත්තම් කිසි දෙයකට මගේ කියන්න කෙනෙක් මෙතන නැහැ. ඒ ආකාරයට අන් හැම දෙයක් දිහාමත් අපිට බලන්න පුළුවන්. ඒ හුස්මින් ලබන පුහුණුව, හුස්මින් දෙන ආදර්ශය ප්‍රයෝජනෙට අරගෙන අනිත් හැම දෙයක් දිහාමත් ඒ විදිහට බලන්න. යමක් දෙස බලන්න පටන්ගත් සැනින්ම තමන් බාහිර කෙනෙකු බවට පත් වෙනවා. බාහිර කෙනෙකු නොවි ඒ දේ දිහා බලන්න බෑ. රූපෙහි කොටසක් බවට පත් වී රූපේ දිහා බලන්න බෑ. ඇහැකට බැරි ඇහැ දිහා බලන්න ඒ නිසා. දකින්න දෙයයි, පෙනෙන දෙයයි එකක් වුණාම පේන්නේ නැති වෙලා. ඇහැ රූපය එකක් වුණොත් පේන්නේ. පරතරයක් අවශ්‍යයි. ඒතර යමක් දෙස බලන්නට පටන්ගත් මොහොතේ සිටම පරතරය ඇති වෙනවා. තමන් රූපය නෙමෙයි. තමන් බලන කෙනා නිරීක්ෂකයා. තමන් තමන්ගේම නිරීක්ෂකයා. බොහෝ දේ අපට අප ඇසුරෙන්ම නිරීක්ෂණය කරගන්න පිළිවන්. තරහ නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙයාට කොහොමද තරහ යන්නේ? මෙයාට කොහොමද දුක හිතෙන්නේ? මෙයා කොච්චර වෙලා දුක තියාගන්නවද? මෙයා දුක කොහොමද රස විඳින්නේ? එයා කොහොමද දුක අනිත් අයට බෙදලා දෙන්නේ? කොහොමද හොඳින් ඉන්න අය තමන්ගේ දුක් ගොහරුවට ඇදලා ඇදගන්නේ? කෝපන වී සිටින අය කොහොමද මෙයා කුපිත කරවන්නේ? මේ දිහා බලන් ඉන්න පුළුවන් මේ සියල්ලේ නිරීක්ෂකයෙකු විදිහට. අන්න එවිට කෙනෙකුට මේ අවබෝධය ලැබෙනවා. කොහොමද තමන් තමන්ට රිදවගන්නේ? තමන් කොහොමද තමන්ට රිදවගන්නේ? තමන් කොහොමද අනුන්ට රිදවන්නේ? මේ ගැන අවබෝධයක් නැත්නම් තමන් තමන්ට රිදවා ගැනීම ගැනත් අවබෝධයක් නැත්නම් තමන් අනුන්ට රිදවනවා නම් ඒ ගැන අවබෝධිකුත් නැත්නම් එතන භාවනාවක් නැහැ. භාවනා කරන කෙනෙකුත් නැවන හරි මන්ත්‍රයක් එකකින්ද කෙනෙක් ඉන්න පුළුවන්. භාවනා කරන කෙනෙක් නැහැ. ඒ නිසා තමන් තමන්ට රිදව ගන්න හැම විටම සිතිවිල්ලකින් වේවා, වචනයකින් වේවා, කායික ක්‍රියාවකින් වේවා, ඔබ ඔබට රිදවා ගන්න හැම විටම ඒ ගැන සිහි ඇති කරගන්න. පත් වෙන්න නිරීක්ෂකයෙකු බවට, වදකයා බවට පත් වෙන්න එපා. ඒ වගේම දඬුවම් විඳින්නා බවට පත් වෙන්නත් එපා. මේ දෙන්නාගෙන් දෙදෙනාගෙන් එකයිකු බවට පත් වීම බොහොම පහසුයි. වදකයාගේ ස්ථානයේ සිටීමත් පහසුයි. වදක ස්ථානයේ සිටමින් තමන්ට වද දී ගන්න, අනුන්ට වද දෙනවා. එතන ඉන්නත් ලේසි. ඒ වගේම වද විඳිමින් ඉන්නත් පුළුවන්. තමන්ම දෙන වදත් විඳිමින් අනුන් දෙන වදත් විඳිමින් එතන ඉන්නත් පුළුවන්. ගොදුරක් බවට පත් වෙලා. අපි සාමාන්‍යයෙන් මේ තැන් දෙකේ තමයි ඉන්නේ. එක්ක වදකයාගේ ස්ථානේ නැතිනම් විඳින කෙනාගේ තැන. ඒ තැන් දෙකේ හිටිය ඇති. ඒ තැන් දෙකේ හිටිය කියලා ලැබෙන සුගතියන්නේ. එක මොහොතක වදකයා ඊළඟ මොහොතේ විඳින්නා බවට පත් වෙනවා. බොහොම වේගයෙන් මේ දෙන්න මාරු වෙනවා. එසයි දෙන්නව අත්හැරලා දාන්න. ඒ දෙදෙනාම අත්හරින්න. වද දෙන කෙනා බවට පත් වෙන්නත් එපා. කවුරු හරි දෙන වදයක් විඳින කෙනා බවට පත් වෙන්නත් එපා. ඒ ඇති. ඇති වද විඳා. ඇති වද දුන්නා. සිතෙන්නේ නැද්ද ඇති කියා. වද විඳා ඇති කියා. වද දුන්නා ඇති කියා. Tamanṭa වද දුන්නා ඇති කියා. Anuṇṭa වද දුන්නා ඇති. Taman nisa wada winda ඇති. Anuṇ nisa wada winda ඇති. වද දෙන කෙනායි වද විඳින කෙනායි දෙදෙනාම අතර නිරීක්ෂකයෙකු බවට පත් වෙන බලාගෙන සිටින කෙනෙකු බවට නරඹන්නෙකු බවට මුළු ජීවිතේම නරඹන කෙනෙක් බවට තමන් කරන කියන හිතන සියල්ලම නිරීක්ෂණය කරන කෙනෙකු බවට එවිට ශරීරයත් බලන්න පුළුවන් හිතත් බලන්න පුළුවන් තමන් ශරීරෙත් නැහැ හිතෙත් නැහැ දුකකුත් නැහැ තමන් නිසා තමන්ට දුකකුත් නැහැ තමන් තව කෙනෙකුට දුකක් දෙන්නේ නැහැ එවිට වහණේ වෙන්නේ සැනසිල්ලේ සුවඳයි අර මමත්වේ දුකඳ වෙනුවට සැනසිල්ලේ සුගන්ධය මේ හැම දෙයක්ම එකක් මත එකක් රඳා පවතින දේවල්. පුද්ගලයා නැතුව ලෝකයක් ගැන කතා කරන්න බෑ. ලෝකයක් නැතුව පුද්ගලයෙකුත් නෑ. මේ දෙක එකක් මත එකක් යැපෙන දේවල්. ලෝකේ සහ තමන් කියන. තමන්ගෙන් බාහිරව ලෝකයක් නෑ. තමන්ගේ ලෝකය කියලා එකක් නෑ. මමයි ලෝකයයි කියලා දෙකක් ගැන කතා කරන්න බෑ. මමම තමයි ලෝකේ. ඒ ලෝකේ කියන්නේ මේ ගෝලෙට නෙමෙයි. යම් තාක් අප අත්දකින්නවද ලෝකයේ විදිහට ඒ සියල්ල කෙනෙක් ලස්සන ලෝකයක් අත්දකින්නවද ඒ ලස්සන කියන්නේ දේ ලෝකයේ තියෙන දෙයකට වැඩිය තමන් ලෝකයට දාන දෙයක් ඒ ලස්සන එකතු කරොත් ලෝකයට ඒ එකතු කළ මොහොතේ එකතු කළ කෙනාට පේනවා ලස්සන ලෝකයක්. ඒ මොහොතේම තවත් කෙනෙක් අවලස්සනක් ලෝකයට එකතු කළොත් අවලස්සන ලෝකයක් පේනවා ඒ අවලස්සන එකතු කළ කෙනාට හැමෝටම නෙමෙයි. ලෝකයේ විදිහට අපිට හැම විටම අත්දකින්න ලැබෙන්නේ අපි දුන්නු දේ ලෝකෙට. ලස්සන ලෝකයට දීලා ලස්සන ලෝකයක් අත්දකිනකොට ඒ අත්දැකීම නිසා පුද්ගලයා තවත් ලස්සන වෙනවා. ලස්සන ලෝකයක් අත්දකින්නේ ලස්සන පුද්ගලයා. ඒ නිසා ඒතර ලස්සන ලෝකයේ ලස්සන පුද්ගලයන්ව නිර්මාණය කරන. ඒ කරකැවෙන හැටි බලන්න. ලස්සන පුද්ගලයන් විසින් ලස්සන ලෝකයක් නිර්මාණය කරනු ලබන අතර ලස්සන ලෝකය ලස්සන පුද්ගලයන්ව නිර්මාණය කරන. ඒ පුද්ගලයා තවත් ලස්සන කරන. ඊතර මේක ඒතයි නාම රූප කියලා කියන්නේ විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය විඥානං කියන්නේ තමයි. දෙන්න දෙන්නට සපෝට් කරගන්න. ලෝකේ පුද්ගලයාට පුද්ගලයා ලෝකෙට. එතකොට අවලස්සනක් ලෝකයට එකතු කළොත් අවලස්සන ලෝකයක් අත්දකින්නේ අවලස්සන ලෝකයේ අර අවලස්සන ලෝකේ නිර්මාණය කළ කෙනාව තවත් අවලස්සන කරනවා. එතනක් තියෙන විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා විඥාන. ඉතින් මේක මේ නිකම් මූණට මූණ හරියට කෙලින් කන්නැටි දෙකක් තිබ්බා වගේ කැටපත් දෙකක් තිබ්බා වගේ වැඩ. හරි කෙලින් සමාන්තරව කණ්ණාඩි දෙකක් කැටපත් දෙකක් මූණට මූණ තිබ්බා. මේ කණ්ණඩිය අර කණ්ණඩියව රවට්ටනවා. එක නෙවෙන්නේ මේ කණ්ණඩිය ගිහිල්ලා අර කණ්ණඩියේ ප්‍රතිබිම්බයක් විදියට තියෙනවා. එතන ඒ කන්නඩියේ මේ කන්නඩියේ ප්‍රතිබිම්බයක් විදිහට මේකේ පේනවා. ඊළඟට ඒ ප්‍රතිබිම්බය ඇස්සේ ඒ කන්නඩියත් පේනවා. ඉවරයක් නැහැ. ඇත්ත මොකද්ද? කන්නඩි දෙකම දන්නේ. ඇත්ත මොකද්ද? ප්‍රතිබිම්බය මොකද්ද? ඉවරයක් නැති රැවටීමක්. ඉවරයක් නැති ගනුදෙනුවක්. මේක ඉවරයක් නැහැ. ලෝකයේ විදිහට අපි අත්දකින්නේ කුමක්ද? කුමක්වත් එය තමන් ලෝකයට දුන්නු දෙයක්. තමන්ගේ ප්‍රක්ෂේපණයක්. නිසා කාටවත් බැනලා වැඩක් නැහැ. තමන්ට බැනගෙන වැඩකුත් නැහැ. තමන්ගේ අතීතයට, තමන්ගේ පෙර භවයට, කර්මයට බැනලා වැඩක් නැහැ. උඩ ඉන්න කෙනෙකුට බැනලා වැඩකුත් නැහැ. තමන්ට අවශ්‍ය නම් සොඳුරු ලෝකයක් අත්දකින්න තමන් සොඳුරු මිනිසෙක් වෙන්න. වෙන ක්‍රමයක් නැහැ. හොඳ ලෝකයක් හදන්න තියෙන හොඳම ක්‍රමේ තමා තමන් හොඳ වෙන එක. කෙනෙකුට පේනවා නම් මේ ලෝකය කියන්නේ මහා මේ උගුල් ගොඩක්. උගුල් කීයකට අහු වුණාද? කීයකට රැවටුණාද? කීයක් එක්ක ගහගත්තද? එහෙම හිතෙනවා නම් හොඳට බලන්න වටිනවා ඒක වැරද්ද කොතනද. අපි හිතනවා ඒක වැරද්ද ලෝකේ. සමහරට අපි පඩියකට අඩිය තියෙනවා හරියයි කියලා හිතලා අඩිය තිබ්බාම ඒ පඩිය ගැලවිලා අපි වැටෙන්න පුළුවන්. එතකොට අපි වරද දාන්නේ ඒ පඩියට. ඒ හදපු කෙනාට නැත්තම් පඩියට එතන එහෙම අඩමානෙට තිබුණාට. නමුත් ඒ අඩමානෙට තිබුණු නිසා නෙමෙයි අපි වැටුනේ. අපි අඩමානෙට විශ්වාස කළ නිසා. අපි අඩමානෙට තීරණයකට ආ නිසා. හරියට හොයා බැලුවේ නැති නිසා. සම්පූර්ණයෙන් අපි හොයලා බැලුවේ නැහැ. සම්පූර්ණයෙන් හොයලා බැලුවා නම් පේනවා මේ පඩිය ගුරුල් වෙලා ගැලවිලා තියෙන්නේ. මෙතෙන්ට අඩිය තිබ්බොත් ලිස්සලා යනවා. ඒ බව දැනගත්තා නම් අන්න එතෙන්ට අඩිය නොතියා වැටෙන්න නැතුව ඉන්න පුළුවන්. ඒ වැටීම නිසා වුණු ආබාධ අනතුරු වේදනා තිබුණා එකක්වත් නැහැ. හරියට හොයලා බැලුවා. ඒ නිසා වරද ලෝකේ නෙමෙයි අපේ තියෙන්නේ. ඕනෑම ප්‍රශ්නයකදී මේ ලෝකයේත් එක්ක ඇති කරගන්න ලබන ඕනෑම ප්‍රශ්නයකදී බැලුවොත් පේනවා අපේ වැරැද්දක් තියෙන බව. බැලුවොත් විතරයි පේන්නේ. නොබැලුවොත් පේන්නේ ලෝකයේ වැරැද්ද තමයි. ලෝකයේ වැරැද්ද බලන්න ලෝකයේ වැරැද්දක් තියෙනවා කියලා කියන්න බලන්න ඕනේ නැහැ. නොබලම කියන්න පුළුවන්. ලෝකෙට චෝදනා කරන්නේ කරුණ හොයන්න ඕනේ නැහැ. කරුණ හොයන්නට ඕනේ තමන්ගේ වරද හඳුනා ගන්නට. එහෙම බලනකොටයි තේරෙන්නේ අපි රැවටුණා නේද? මම රැවටුණානි. කවුරුත් රැවට්ටුවා නෙමෙයි. මේ ගල්පඩියේ රැවට්ටුවේ නෑ මාව. මම රැවටුණා. කිසිම ගල්පඩියක් කීවේ නෑ මම ස්ථිරයි මගේ උඩට අඩිය තියන්න මං ඔබ වැටෙන්නේ නැතුව ඊළඟ පඩියට ගෙනියන්නම් එහෙම කියන්නේ නැහැ. අපි එහෙම හිතුවේ. ඒක තනිකරම අපේ සිතිවිල්ලක්. දැන් මොකක්ද? මොහය. ඒ නිසා ඒ මොහේ නිසා අපි හරයක් නැති දේවල් හරවත් දේවල් විදිහට වැළඳ ගන්නවා. ඒ මෝහය නිසා. මෝහය පෙන්නනවා નિસරු දේ සරු විදිහට. ඒ පෙන්නනකොට අන්න අපි ඒවට ඇදිලා යනවා. ඒ තමයි රාගය. ඡන්දය, ලෝභය. මෙතන නටන්න පුළුවන් කියලා හිතන. නටන්න නෙමෙයි නිකන් ඇඟිල්ලක්වත් තියන්න බෑ ලිස්සනවා. මේ මොහේ කියලා නේ නටන්න පුළුවන්. අපි රැවටිලා නටන්න හදනකොටම අපි ලිස්සලා වැට. සමහරට සරු දේවල් નિસරු විදියට පෙන්නවා. එතකොට අපිට එපා වෙනවා. ගැටෙනවා. ඒ තමයි ද්වේෂය. දෝෂ. මේ විදිහට බලනකොට කල්යාණ මිත්‍රුනි අපි මේ ඇලෙන්නේ, ගැටෙන්නේ, රැවටෙන්නේ අපිටමයි. ලෝකේට නෙමෙයි අපිටමයි. ඒ අපේ රැවටීම, ඒ අපේ මුලාව, ඒ අපේ ප්‍රශ්නේ අපි ජාත්‍යන්තර ගත කරනවා. ඒක මගේ පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි, ඒක ලෝකයේ ප්‍රශ්නයක් විදිහට අපි ගේනවා ලෝකෙට. එහෙම පේන්නේ නැත්තේ එහෙම බලන්න අපි කැමති නැති නිසා. අපි අයිතිකාරයේ වෙන්න තමා කැමති. කාගෙද මේ කෝප්පේ කෑවොත් කියන්න පුළුවන් මගේ කියලා. කාට හරි කියන්න පුළුවන් මගේ. එතකොට මම තමයි අයිතිකරු. කියන කෙනා තමයි අයිතිකරු. මේ කෝප්පය දෙපලක් භාණ්ඩයක්. මට අයිති. එතකොට මම තමයි ලොක්කා. මේ කෝප්පේ නෙමෙයි ලොක්කා, මමයි ලොක්කා. කෝප්පේ මා යටතේ තියෙන දෙයක්. ඒ නිසා මට කැමති දෙයක් කරන්න පුළුවන්. ඕනනම් මේ කෝප්පෙන් තේ එකක් බොන්න පුළුවන්, වතුර ටිකක් බොන්න පුළුවන්, හොදන්න පුළුවන්, හොදන්න නැතුව ඉන්නත් පුළුවන්, තව කෙනෙකුට දෙන්නත් පුළුවන්, නොදී ඉන්නත් පුළුවන්. ඒ බොහෝ දේ කරන්න පුළුවන්. මොකද මා නිසා මේ කෝප්පේ අයිතිකරු. ඒ ටික පේනවනේ අපිට. නොපෙනෙන ටික මොකද්ද? කෝපය තමයි මගේ අයිතිකරු කියන එක. මා කෝපෙහි දේපලක් වෙලා ඉන්නේ. මා නිදහස් නෑ කෝපේ. මා වහල්. කෝපේට වහල් වෙලා. කියන වහලෙක් කියන්නේ එහෙම. එතකොට මේක ගැන හිතෙනවා. කවුරු හරි ගණීද, වෙන කෙනෙක් බොයිද, කැඩෙයිද? දැන් එහෙම සිතිවිලි වලින් කෙනෙක් පෙළෙනවා නම්, එබඳු සිතිවිලි වලින් කිසියම්ම දෙයක් ගැන හෝ කිසියම්ම කෙනෙක් ගැන, ඒ කියවෙන්නේ තමන්ගේ අයිතිකරු නොවේයි, ඒ දෙයයි තමන්ගේ අයිතිකරු කියන එක. එතර අවසාන වශයෙන් බැලුවහම මේ අපි අයිතිකරුවන් බවට නෙමෙයි වැඩිපුරපත් වෙලා තියෙන්නේ දේපල බවට. මිනිස්සුන්ගේ විතරක් නෙමෙයි, ওই පූසන් බල්ලන්ගේ. ඉතින් අපි හිතන මේ මගේ පූසන්, මම තමයි අයිතිකරු, මගේ බල්ලා මම තමයි අයිතිකරු. ඇත්තටම බැලුවහම ඒ අපි පූසන්ගේ බල්ලන්ගේ අයිතිකරුවන් නෙමෙයි, පූසම් බල්ලන් තමයි අපේ අයිතිකරුවන්. ඒ අය සා ගමනක් යන්නේ නැහැ. ඒ අපිට තීරණය කරන්න බෑ අපි කොහෙද යන්නේ, කවද්ද යන්නේ, දවස් කීයක් ඉන්නවද. ඒවා තීරණය කරන්නේ මේ බල්ලයි පූසයි ගෙදර. ඊළඟට ගෙදර තියෙන අපි වටිනා කියන දේවල් තියෙනවා නම් ඒවා අපි හිතන් ඉන්නවනේ අපි තමයි අයිතිකරු කියලා නෑ. ඒවා තමයි තීරණය කරන්නේ කොහොමද. එච්චර වෙලා ඉන්න බෑ ගයක් වහලා. ඒතර හැම දෙයකම අපි ඒ හැම දෙයකම අපි අයිතිකරුවන් කියලා අපි හිතන් ඉන්නවා නම් ඒ හිතාගෙන ඉන්න හැම දෙයකම අපි සේවකයන් බවට පත් වෙලා තියෙනවා හැම දෙයකම. ඒක තමයි පේන්නේ නැත්තේ. දකින්න කැමති නැත්තේ. දකින්න කැමති දේ තමයි රාණිත් මුල් කාරණේ අයිතිකරු වෙන එක. අයිතිකරුවෙක් වූ සැනින්ම සේවකයෙක් බවට පත් වෙනවා. සේවකයෙක් නොවී අයිතිකරුවෙක් වෙන්න බෑ. දේපලක් බවට පත් නොවී අයිතිකරුවෙක් බවට පත් වෙන්න බෑ. ඒ දුක් දෙකම විඳිනවා ඊට පස්සේ. අයිතිකාරයෙක් විදියට විඳින්න තියෙන දුකයි තමන් අයිති කරගත්ත දේ තමන්ට අවශ්‍ය විදියට තියෙන්නේ නැති වෙනකොට විඳින දුකයි. ඒ දේවල් නිසා තමන්ගේ නිදහස නැති කරගෙන තමන්ට ඕනේ දේ තමන්ට කරගන්න බැරි නිසා විඳින දුකයි. ඒ දුක් දෙකම විඳිනවා. ওই දුක් දෙකම අපි හැම කෙනෙක් වෙනුවෙන්ම විඳිනවා. හැම කෙනෙක් වෙනුවෙන්ම ඒක නා මට ඕනි විදියට ඉන්නේ නැතිකම නිසා විඳින දුකක් තියෙනවා. මගේ කරගත්ත අය අරගෙන බලන්න ඒ මගේ කරගත්ත අය මට ඕනි විදියට ඉන්නේ නැතිකම නිසා කොපමණ විඳලා තියෙනවද? ඒ වගේම ඒ අයට ඕනි විදියට Tamanට ඉන්න වීම නිසා Tamanට ඕනි දේ Tamanට කරගන්න බැරුව ඒ අයට ඕනවන දේවල් කර කරලා කරමින් ඉන්න වීම නිසා විඳිනවා අපි. ඒ දෙපැත්තෙන්ම විඳිනවා.
සැකයකට කදිම උතුමා කතාවක් කියවල හර්ගෙක් දැක්කා කියන මිනිස්සේ
ඔබතුමායි කියන්නේ අප
සත්‍ය තත්ත්වයට ගන්න ගන්නට
ඔය දැන් අපි එතනනේ ඉන්නේ නේ. අපි දැන් අපි කීයක් පස්සේ දුවනදී දුවන්න වෙලා තියෙන්නේ ඇයි? ඒවා අපි පසුපස දුවන්නේ නැති නිසා අපිට බයක් තියෙනවා. නැති වෙයි කියන බය. ඒ හැම දෙයක්.
අපි ගිහියන් වගේද කොහොමද ඇතරන මාසයක් තිස්සේ මොනක් දේවල් රටේ භ්‍රමණය වෙමින් ඉඳලා තමයි මම ඇවිල්ලා. දැන් අපි දේශනේ අහලා ගිහිල්ලා භ්‍රමණය වෙන්න දේවල් තියෙනවා. පාටි නතර කරන්න
බැහැ.
නමුත් ඉතින් මේ අර දෙවියෝ වගේ එහෙම ගමනේ වෙනකොට වඩාත් කැමති දෙයක් නැති වුණා. සීතල මරණයක් කියන තත්ත්වයක හිටපත් වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ දැන් මොකක්ද? පෞද්ගලිකව මට ඉතින් අනන්තවරක් එහෙම වෙලා තියෙන දේවල් තියෙනවා. වඩාත් කැමති දේවල් කැමති. එහෙම වෙලාවට අපි භාවනා කරන කිරසක් හැදීට වඩාත් කැමති සමහරකට වඩා තියෙනවා බාහම. ඉතින්දී අර සිතුවිල්ල ගොඩාක් තදින් අනිසිතේ යටකරගෙන මතුවේ නැහැ. පිටින් ඉන්න බලන්න ඉන්න වලින්ද තමයි. බාහම කරන්න පටන් ගන්න මොනද? ඒ වගේ දානක වඩා මේ භාවනාව වගේ සාර්ථක කරගන්න උපදේශයක් දෙනවා.
ඔව්. දැන් එහෙම වෙලාවක භාවනා කරන්න උත්සාහ කිරීම හොඳයි. එකෙන අඳුම ගානේ අපිට විශ්වාසයක් තියෙනවානේ මේ මේක දැන් ලොකු ඒ සීතල මරණයක් වගේ මේ පීඩාකාරී ඒ වුණත් මේ මේකෙන් මට ගොඩේන්න පුළුවන් කියන විශ්වාසයෙන් අපි භාවනා කරන්නේ. ඒ විශ්වාසය වටිනවා. මේ භාවනාව හරි ගියත් නැතත් ඒකින් ආත්ම විශ්වාසය වැඩි වෙනවා. ඒක වටිනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඒ ප්‍රශ්නය මතක් වෙනවාමයි. දැන් ප්‍රශ්නේ නිසාමනේ අපි මේ වෙලාවේ භාවනාවට වාඩි වුණේ. ඒ ප්‍රශ්නේ ඔළුවේ වැඩ කරන නිසා, ඔළුවට වද දෙන්න නිසා. ඉතින් එහෙම උග්‍ර ප්‍රශ්නයක් තියෙන විට අනිවාර්යයෙන්ම නිදාගන්න ගියාමත් ඒ මතක් වෙනවා, භාවනා කරන්න ගියාමත් මතක් වෙනවා. නිදා ගන්න ගියාම මතක් වුණාම නිින්ද යන්නේ කොහොමත් නිදිමත නැහැ ඊට පස්සේ භාවනා කරන්න ගියාමත් මතක් වෙන මොන භාවනාව කරන්න ගියාද මොකද මේ අවස්ථා දෙකේදීම අපි හිත සැහැල්ලු කරනවනේ නිදා ගන්නත් හිත සැහැල්ලු කරගන්නවා භාවනාවේදීත් සැහැල්ලු කරන අපි මොනවත් ඕනෙකමින් හිතන්නේ නැහැ මේ අවස්ථා දෙකේදී අපි යමක් ගැන ඕනෙකමින් හිතමින් ඉන්නවා නම් තවත් දෙයකට මතුවෙන්න තියෙන ඉඩ අඩුයි අපි ඉඩ අහුරවනවනේ අපි දැන් යමක් ගැන අවධානයෙන් හිතනවා හිත හිත ඉන්නවා එහෙම ඉන්නකොට එහෙම නැත්තම් කිසියම් කාර්යයක අපි ඕනෙකමින් යෙදී ඉන්නකොට එහෙම එබඳු සිතිවිලි වලට එන්න ඉඩක් නැහැ දොරවහල තියෙන. හැබැයි නිදාගන්න එහෙම බෑ නිදාගන්න බෑ අපිට මේ කිසියම් වැඩක් කරමින්. ඒව අත්හරින්න ඕනේ. ඒ අත්හැරිය ගමන්ම හිත නිදහස් වෙනවා. නිදහස් වූ සැනින්ම අර හිර කරගෙන හිටියේ ඒ පීඩාව එළියට එනවා. භාවනාවේදීත් ඒ වගේ අපි සිතීම අත්හැරිය ගමන්ම ඒ මතක් වෙනවා. ඉතින් ඒ නිසා පුදුම වෙන්න එපා. පුදුම වෙන්න ඕනේ ඒ බඳු උග්‍ර ප්‍රශ්නයක් තියද්දි මතක් වෙන්නේ නැත්නම්. භාවනාව වෙන්නේ වීර්යය උඩනේ. නිකන් වෙන්නේ නැහැ. දෙවන හැම විටම භාවනාවක් වෙන්න එපේ. නේ අපි භාවනා කරන්න එපේ. ඒකට තමයි වීර්ය කරනවා කියන්නේ. යමත දෙයක් නෙමෙයි. ඉබේට වෙනවා නම් යමක් එතන වීර්යක් නැහැ. අපි උත්සාහයෙන් යමක් කරනකොට තමයි වීර්ය තියෙන්නේ. ඉතින් භාවනාව ඉබේට වෙන දෙයක් නෙමෙයිනේ. අපි කරන්න ඕනේ භාවනාව. ඒ කිරීමට තමයි වීර්ය කරනවා කියන්නේ. දැන් අර එහෙම අවස්ථාවක මේ ඒ ප්‍රශ්නය තියෙන උග්‍ර බව භාවනාවෙන් අඩු කරගන්න පුළුවන්. එකක් තමයි මේ අපි ජීව එහෙම ප්‍රශ්නයක් ආවහම අපි ඒ ප්‍රශ්නේ ඇතුලේ ඉන්නේ හිර වෙලා. වටේටම ප්‍රශ්නේ මොනවා කණ්ඩ ගියත් ප්‍රශ්නේ බොණ්ඩ ගියත් ප්‍රශ්නේ නිදාගන්න ගියත් ඒ ප්‍රශ්නේ හැම තැනම තේන්නේ ඒ ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේ ඇතුලේ අපි සිරකරුවේ බවටපත් වෙලා ඉන්නේ තමයි ස්වභාවය. ලොකු දුකක් ආවහම දුකෙහි සිරකරුවෙකු බවටපත් වෙනවා. දැන් එළියට එන්න කරන්න පුළුවන් හොඳම දේ හිත අත්හැරලා දාන්න තාවකාලිකව. ශරීරයට එන්න. භාවනාවේ කමඨාන විදියට ශරීරය ගන්න. එක්ක සක්මන. සක්මන බොහොම හොඳ භාවනාවක්. පාවහන් නැතුව පුළුවන් නම් ඇවිදින්න හිමීට හෝ වේගින් වේගයේ නෙමේ වැදගත් වෙන්නේ ඇතර හැම විටම මහ පොළව ස්පර්ශ කරන්න මහ පොළව මොකද දුකක් එක්ක අපි ඉන්නකොට ඉන්නේ මහ පොළවේ නෙමේ වෙන කොහේ හරි ඇතර හැම විටම මහ පොළව ස්පර්ශ කරන්න යටිපතුල් වලට දැනෙන මහ පොළවේ ස්පර්ශය අත්දකින්න සිහියෙන් ඒ ඇවිදීම දනහිස් නැමෙනවා දිගාරිනවා ඒ කායික ක්‍රියාවලියත් එක්ක ඉන්න බලන්න අමාරුයි නමුත් අර වෙන භවනාවක් කරනවට වැඩිය පහසුයි මොකද මේ ප්‍රශ්නේ තියෙන්නේ ශරීරෙ නෙමෙයි හිතේ හිතත් එක්ක වැඩ කරන්න යනකොට තමයි අමාරු වෙන්නේ දැන් අපි හිත නෙමෙයි ශරීරයත් එක්ක හිත පැත්තකට දාලා ශරීරයත් එක්ක ඒතර පහසුවක් තියෙනවා ටිකක් ඉතින් ඔළුවට ප්‍රශ්න එනවා ඒ නිසා එහෙම වෙලාවක වැඩි බරක් දැනෙන්නේ ඔළුවට ඇත්තටම වැඩි බරක් දැනෙන්න ඕනේ පාදයකටනේ ශරීරයේ බර හැබැයි පාදයකට නෙමෙයි දැනෙන්නේ ලොකු බරක් නෑ ඔළුවෙන් හිටගෙන ඉන්නා වගේ බරක් දැනෙන්නේ ඉතින් නැවත පාදයකට අවධානය යොමු කරන්න නැවත ශරීරයේ බර අත්දකින්න ඇත්ත බර ශරීරයේ ඒක පාදයකට දැනෙන්නේ. මේ සක්මන් භාවනාව පුළුවන් නම් ওই විදිහට තමන් කැමති වේගයකින් පැය භාගයක් මිනිත්තු 40ක් විතර පුහුණු කරන්න අර තමන්ට එළියට එන්න පුළුවන් ඒ දුකින්. ඒ දුක තියෙනවා. නමුත් එළියට එන්න පුළුවන්කම ලැබෙනවා. ඒ දුක නැමැති සිතිවිල්ල දිහා බලන්න පුළුවන්කම එයින් ලැබෙනවා. ඒක උපක්‍රමයක් භාවනාව පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඔය සජ්ජහායනාවක් වගේ භාවනාවක් කරන්න පුළුවන්. සජ්ජහායනාව. තමන් හිතට වැදුණු කිසියම් හිතට වැදුලා ඒ කියන්නේ අවබෝධිකුත් ලැබුණු කිසියම් සත්‍යයක් තමන්ට නැවත නැවත හඬනක සජ්ජහායනා කරන්න පුළුවන්. දුක කියන්නේ නැති වෙන දෙයක්. දුක සදාකාලික නෑ. සබ්බේ සංඛාරා අනිච්චයි. දුක කියන්නේ සංස්කාරයක්. ඒ නිසා ඒකත් නැති වෙනවා. ඒ වගේ මං කියන්නේ ඒකම නෙමෙයි. නමුත් ඒ වගේ කිසියම් තමන්ට හොඳට හිතට වැදිලා හරි කියලා තේරුණු එබඳු සත්‍යයක් සරලව අරගෙන නැවත නැවත සත්‍යයනා කරන්න. ඒ භාවනාවක්. ධම්මානුස්සති භාවනාව. අනුස්සති භාවනාව. ඒක හඬ නගා කරන්න පුළුවන්. දැන් හඬ නගා කරනකොට අර හිතට තමන්ගේ ලෝකෙකට යන්න ඉඩක් නැහැ. තමන්ගේ අර දුක් ලෝකෙට ගිහිල්ලා හිර වෙන්න ඉඩක් නැහැ. දැන් කටින් අපි හඬ නගා කියනවා. ඒ හඬ නගා කියනකොට ඇතුලේ හිර කරගෙන හිටිය වේදනාවත් එළියට යනවා. ඒ හඬත් එක්ක. ඒ වාසියක් තියෙනවා. ඉතින් එහෙම පාඩයක් නැතත් අපි දන්න මොකක් හරි පාළි පාඩයක් නැවත නැවත සජ්ජායනා කරත් කමක් නැහැ. ඒ සහනයක් ලැබෙනවා. හැබැයි ඊට වැඩිය හොඳයි මොන භාෂාවෙන් හරි කමක් නැහැ. තමන්ට අවබෝධ වුණු කාරණයක්, පැහැදිලිව අවබෝධ වුණු කාරණයක් නැවත නැවත හඬ නගා සජ්ජායනා කිරීම. එයත් බොහොම හොඳ ප්‍රතිකර්මයක්. ගොඩේන්ට බැරි මානසික වේදනාවකින් අපි ඉන්නකොට ඒ ක්‍රම දෙකම උත්සාහ කළත් හරියන්නේ නැත්නම් හෝ දෙකම උත්සාහ නොකර හරි කමක් නැහැ. එහෙම අවස්ථාවක හොඳම දේ තමයි තව කෙනෙක් එක්ක කතා කරන එක. එයත් භවනාවක්. සුසු කෙනෙක් තෝරගන්න ඕනේ. මේ බර දැන් මගේ ඔළුව උඩ තියෙන බර එයාට බරක් නොවෙන්න ඕනේ. කියන අනිත් කෙනා ඒ බර ගන්න හොඳ නැහැ. එහෙම කෙනෙකුට කියන්න එපා. එහෙම කෙනෙක් හොයාගෙන ප්‍රශ්න කතා කරන්න යන්න එපා. ඒ කියන්නේ තමන් කියන කාරණේ දරා ගන්න බැරි කෙනෙකුට, තේරුම් ගන්න බැරි කෙනෙකුට, ඊට වැඩිය ප්‍රශ්න තියෙන කෙනෙකුට, ඒ ඔළුවේ තව එකම එක පිදුරු කහකටවත් ඉඩක් නැත්තම් ගන්න. එහෙම කෙනෙක් නෙමෙයි. අපිට හොයා ගන්න වෙනවා සිසු කෙනෙක්. ඒ සොයා ගැනීමත් භාවනාවක්. අපේ ප්‍රඥාව පාවිච්චි කරන්න ඕනේ. සංවේදීතාවය පාවිච්චි කරන්න ඕනේ. අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්න කරගන්න නැති කෙනෙක් හොයාගන්න. හොයාගෙන කතා කරන්න. ඒ කතා කිරීමේදී තේරෙනවා ඒක භවනාවක් බව. එහෙම කෙනෙක් එක්ක අපිට කතා කරන්න ලැබුණොත් තේරෙනවා ඒ කතාවෙන් පස්සේ මේ අර සෑහෙන වෙලාවක් භාවනා කරාම ලැබෙන මානසික සංසුන්තාවය, ඒ ලිහිල් බව, සැහැල්ලුව, ඒ විතරක් නෙමෙයි අවබෝධය, ඒ සියල්ලම ගන්න පුළුවන්. ඉතින් අපි කාටත් ඒ යම් යම් අවස්ථාවල සහයෝගය අවශ්‍යයි. සමහර දේවල් අපිට තනියම ඔසවන්න බෑ. ඒවා බරයි. භෞතික වශයෙන් උත් තියෙනවනේ. එහෙම හැමදේම අපිට තනියම ඔසවන්න බෑ. ඒ වෙලාවට අපි බලනවා මේ තව කාටද පුළුවන් මේ වෙලාවේ ඇවිල්ලා මේ දේ මට පැත්තකින් හරි අත ගහලා සහයෝගය දෙන්න පුළුවන්. අපි හොයාගන්නේ තවත් ශක්තිමත් කෙනෙක්. ඒ වගේ මානසික කාරණාත් තියෙනවා. සමහර විට අපිට තනියම ඒවා ඔසවගෙන ඉන්න බෑ. එහෙම වෙලාවක අපි කාටත් කල්‍යාණ මිත්‍රයන් අවශ්‍යයි. ඒ දුර්වලකමක් කියලා හිතන්න එපා. මේ ප්‍රශ්නයක් සුසු කෙනෙක් වාගෙන කතා කරන්න වීම දුර්වලකමක් නෙමෙයි. ඒ තමයි දක්ෂතාව, ඒ තමයි ප්‍රඥාවන්තයාගේ ස්වභාවය.
ඒකදී මගේ අත්දැකීමක් කියන දවසට දැන් මෙසේ කියපු ආකාරයට යම් චිත්ත සමතයක් ඇති වුණු වහාම ඒ ප්‍රශ්නය නැවත ප්‍රශ්නෙන් පිටත පුද්ගලෙක් බවට පත් වෙලා ප්‍රශ්නේ විදර්ශනා කරමින් ප්‍රශ්නේ පොහු බව හරයක් නැති බව දකිමින් නැවත ඉස්මතු වෙන්න ඉඳ නොදෙන තත්වයට ප්‍රතිවේක්ෂා කරනවා.
ඒ ප්‍රශ්න වගේම මේ ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාව මට වෙච්ච අත්දැකීම් එකක් නෙවෙයි කීපයක්. සමහරක් වෙලාවට ආතතියෙන් හින්දා රැටෙන හින්දා යන්නේ උදේ නැගිටින්නත් පුළුවන්. ඊට පස්සේ ඒක පස්සේ මට ඒක පොපු කාලයක් වෙනකොට ඒක මට ආශිර්වාදයක් වුණා. නිින්ද යන්නේ නැතික මට මේ භාවනා කරන්න පුළුවන් කියලා. ඒකකොට හුස්ම දිහා බලන්නේ හිටියා. ඒ කියන්නේ ආනාපානසතිය හොඳට බලන්නේ හිටියම ඒ වෙන ඒ ආතතිය සම්පූර්ණ වගේ මෙදෙන්නේ. ඊට පස්සේ ඇඟේ මහදියක් දැනෙන නිදිමතක් එනවා කියලා. ඒක මම දැන් කීපතරයක් මම ඒක හොඳටම අත්දැකලා තියෙනවා. හුස්ම දිහා හොඳට බලාගෙනත් පුළුවන් නෑ ඒ ලාට්. මොකද නිදිමතක් නැති ඉන්න. ඉතින් ඒක ටිකක් කරා තමයි බෑග් එක ක්‍රීටේ. ඉබේම නිදිමතක් එනවා.
ඒ වෙහෙස ආතතිය දැන් හොඳම දේ තමයි ආනපනසති භාවනාව. බොහොම ශනික ප්‍රතිඵල තියෙන ශනිකව. එපමණ ශනිකව ආතතිය නිදහස් වෙන්න පුළුවන් වෙන කිසිම දෙයක් නෑ ආනපනසති තර. ආතතිය කියන්නේ ඉතින් අපි එකතු කරගත්ත දෙයන්නේ දවස පුරාම එකතු කරගෙන යනවා කලබල. ගෙනල්ලා කිසියම් උපරිම තැනකට වගේ එනවා. ඒ අද දවසේ ඒවා ටික ඊළඟට හෙට තියෙන වැඩ ටිකත් මතක් කරනකොට ඒක දැන් වැඩි දරා ගන්න බෑ. ඒතර තමයි නිින්ද යන්නේ නැත්තේ දැන්. නිදා ගන්න ඕනේ. හෙට වැඩ ටික කරන්න ආද නිදා ගන්න බෑ. හැබැයි නිදා ගන්න බෑ දැන්. ඒ මතක් වෙනකොට නිින්ද යන්නේ. හරිනම් වෙන්නේ නින්ද යන්න. නමුත් එහෙම වෙන්නේ නැහැ. ආතතියක් එකතු නොකර ඉන්න පුහුණු වීමත් අපංකමක්. එන ආතතියක් ගොඩනගා ගන්න නැතුව ඉන්නේ ආතතියක් ඇති වෙන්න පුළුවන්. ඇති වෙන ආතතිය ඒ වෙලාවෙම තේරුම් අරගෙන සැහැල්ලු කරගන්න පුරුදු වෙන්න. කියන කිසියම් වැඩක් කරනකොට ආතතියක් ඕනේ. ආතතියකින් තොරව වැඩ කරන්න බෑ. ඕනෑ වැඩක් කරන්න ආතතියක් ඕනේ, කිසියම් ආතතියක්. එහෙම නැත්නම් ඉතින් ඔය කෙරුණත් එකයි නැතත් එකයි. ඒ සහැල්ලුවෙන් ඉන්නවා කියන එක එහෙම තමයි, වුණත් එකයි නැතත් එකයි. ඒ අයගෙන් එහෙම වෙලාවට වැඩක් කරගන්න බෑ. ඒ නිසා වෙලාවට වැඩක් කරන්න ආතතියක් ඕනේ. ඒ ඕනේ ආතතිය ඇති කරගන්න ඕන නැති ප්‍රමාණයට තමන් ආතතියටපත් කරගන්න එපා. අවශ්‍ය ප්‍රමාණයට ආතතියක්. ඊළඟට ඒකේ වැඩේට විතරයි. ඒ වෙලාවේ ඒ තියෙන වැඩේට අවශ්‍ය ආතතිය ඇති කරගන්න. ඊළඟ වැඩේට ඕනේ ආතතිය දැන් ඇති කරගන්න වැඩක් නැහැ. ඒ ආතතිය ඕනේ වෙන්නේ ඒ වැඩේ කරන වෙලාවට. ඒතර මෙයා වැඩ වර්තමාන ක්‍රියාවෙන් පස්සේ සැහැල්ලු වෙන්න. දැන් ඒක ඉවරයිනේ දැන් හරි. දැන් සැහැල්ලු අඩුම ගානේ එක හුස්මක්වත් සැහැල්ලුවෙන් ගන්න වැඩ දෙකක් අතර. ඉන් පස්සේ ඉතින් ඊළඟ කාර්යයේ ඒක ඒතෙන්ට ඕනේ ශක්තිය, වේගය, ආතතිය එතෙන්දී ඇති කරගන්න. මෙහෙම මේ ආතති කියන ඒවා එතන එතනම ඇති කරගෙන එතන එතනම නැති කරන්න පුරුදු වෙන්න අත්හරින්න. ආතතියෙන් ගන්න තියෙන ප්‍රයෝජනය අරගෙන ඒක එතනින් අත්හැරලා දාන්න. ඊළඟ වැඩේට ගෙනියන්න එපා. ඊළඟ වැඩේ ආතතිය දැනගන්නත් එපා. ඒ කියන්නේ අතීතේ ඒව එකතු කරගෙන යන්නත් එපා. අනාගත ආතති ණයට ගන්නත් එපා. එතකොට ඉතිරි වෙන්නේ කායික වෙහෙසක් විතරයි. කායික වෙහෙස කියන එක ඉතිරි වෙනවා. ලොකු මානසික වෙහෙසක් එන්නේ නැහැ. නමුත් දැන් වෙලා තියෙන්නේ කායික වෙහෙස අඩුයි, මානසික වෙහෙස වැඩි. ඒ වර්තමාන නූතන මිනිසාගේ ඛේදවාචකයක්. නූතන මිනිසාගේ ඛේදවාචකේ තමා කායික වෙහෙස අඩුයි, මානසික වෙහෙස වැඩි. නින්දට කායික වෙහෙස ඕනේ. කායික වෙහෙසක් නැත්තම් නිදාගන්න බෑ. නිදිමතක් එන්නේ නැහැ. හැබැයි මානසික ආතතිය තිබුණොත් නින්ද යන්නේ නැහැ. නිදාගන්න බෑ. මානසික වශයෙන් සැහැල්ලු වෙන්න ඕන නිදාගන්න. කායික වශයෙන් වෙහෙසක් තියෙන්න ඕන නින්ද යන්න. ඉතින් වර්තමාන මිනිසාගේ ගැටලු අතර ලොකු ගැටලුවක් නින්ද යන්නේ නැතිකම. නින්ද යන්නේ. දෙයට මූලිකම හේතුව තමයි කායික වෙහෙසක් නැතිකමයි. ප්‍රමාණවත් තරම් කායික වෙහෙසක් එන්න වැඩක් කරන්නේ නැහැ කයින්. ඕනෙවටත් වැඩිය මනස වෙහෙසටපත් කරගන්නවා අනවශ්‍ය ප්‍රමාණයට. කියන්නේ අනවශ්‍ය ප්‍රමාණයට මානසිකව වැඩ කරනවා නෙමෙයි. එහෙම වැඩකුත් නැහැ මානසිකව කරන්න. නමුත් කරපුවයි කරන්න තියෙන දේවල් වි කරන දේවල් මේ සියල්ල පටලවාගෙන තුන් කාලෙම පටලවාගෙන අසීමිත විදිහට මනස ආතතියටපත් කරනවා. ඒතොන් නිින්ද යන්නේ. ඒකට බෙහෙත් නැහැ. බෙහෙත් ගන්න පුළුවන්. හැබැයි බෙහෙත් ගත්තට ඒ මානසික ආතතිය නැති වෙලා නෙමෙයි නිින්ද යන්නේ. ඒ ආතතිය එහෙම්ම තියෙන උදේ හැරෙනකොට ඊළඟ දවසටත් ගෙනියනවා. ගැන තැවෙන්න එපා. කාලය ලොකු ගැටලුවක් නෙමෙයි. කාලේ තියෙනවද නැද්ද කියන එක අපි හිතන විදිහට ම කිසි දෙයක් වෙන්නේ නැහැ. භවනා වෙන්නේ නැහැ. අපිට සැලසුමක් හදලා මෙන්න මේ වෙලාවේ මා මේ භවනාව කරනවා කියලා එහෙම ප්ලෑන් එකක් හදාගෙන මේ එහෙම හිටියට එහෙම වෙන්නේ නැහැ. කොයි දේත් වෙන්නේ නැහැ. විශේෂයෙන් භවනාව කොහොමත් වෙන්නේ නැහැ. එනිසා මේ ටිකක් විවෘත මනසකින් වාඩි වෙන්න භවනාවට. විවෘත මනසක් කියලා කියන්නේ මේ භවනාව උනත් එක නැතත් එකයි නෙමෙයි. මා අහවල් දෙය කරන්නේ මේ ආනාපාන සති භවනාවටයි වාඩි වෙන්නේ කියන ඒ චේතනාව අවශ්‍යයි. හැබැයි මේ ඕන දෙයක් වෙන්න පුළුවන්. ඕනෑම සිතිවිල්ලක් එන්න පුළුවන්. ඕනෑම ශබ්දයක් ඇහෙන්න පුළුවන්. ඕනෑම වේදනාවක් දැනෙන්න පුළුවන් කියනේ විවෘත භාවය ඇති කරගන්න. මේ පැයේ හුස්ම විතරයි දැනෙන්නේ මට කියන ඒ සංවෘත තැනට එන්න එපා. එහෙම වහගන්න එපා. මොකද ඒ මිත්‍යාවක්. අපේ චේතනාව තමයි හුස්මත් එක්ක සිටීම, හුස්ම ගැන අවධානයෙන් සිටීම. නමුත් එයින් පරිබාහිරව බොහෝ දේ වෙන්න පුළුවන්. අපි නොසිතන අනපේක්ෂිත. ඒ විවෘත භාවය ඇති කරගන්න ඕන දෙයක් වෙන්න පුළුවන්. ඕන දෙයක් මතක් වෙන්න පුළුවන්. ඇහෙන්න පුළුවන්. දැනෙන්න පුළුවන්. හැබැයි මොන දේ ඇහුණත් දැනුණත් මතක් වුණත් ඒ පසුපස යන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ කියලා නෙමෙයි අපි මේ හිතන්නේ. ඇහෙන්න පුළුවන්. හැබැයි ඒ ගැන මා හොය හොය මේ කාලේ නාස්ති කරන්නේ නැහැ. ඇහුණු දේ ගැන හිත හිත ඉන්න. ඕන දෙයක් මතක් වෙන්න පුළුවන්. හැබැයි මතක් වූ දේ මාතෘකා කරගෙන ඒ ගැන කතන්දර හදාගනිමින් යන්නේ නැහැ. මතක් වුණා කියලා දැනගෙන ඉක්මනටම ආපහු මම හුස්මට එනවා. ඒ අදිෂ්ඨානය ඇති කරගන්න. ඒ අදිෂ්ඨානය ඉතාම වැදගත්. චේතනාවත් වැදගත්, විවෘත භාවයත් වැදගත්, අදිෂ්ඨානයත් වැදගත්. මේ අංශ තුනම එක වගේ වැදගත්. චේතනාව මොකද්ද? හුස්ම ගැන භාවනා කරනවා. මේ පැයක් නම් තියෙන්නේ කරන්නේ ආනාපාන සතිය නම් ඒ චේතනාවෙන් වාඩි වෙන්න. ඒතර චේතනාව ඒ තමයි. හැබැයි අපි දන්නවා ප්‍රායෝගිකව මේ පැයේම හුස්මම දැනගෙන මට ඉන්න බෑ. එහෙම කවදාවත් වෙලා නැහැ. විවිධ ශබ්ද ඇහිලා තියෙනවා, විවිධ සිතුවිලි එනවා, විවිධ දේ ඇඟට දැනෙනවා. දැනුත් ඒ දේ වෙන්න පුළුවන්. මේ පැයත් වෙන්න පුළුවන්. ඕන දෙයක් ඇහෙන්න පුළුවන්. හිතෙන්න පුළුවන්. ශාරීරිකව අත්දකින්න ලැබේ. එහෙම වෙයි කියන විවෘත භාවය ඇති කරගන්න. ඒතර දෙවෙනි කාරණේ විවෘත භාවය. පළවෙනි එක චේතනාව. දෙක විවෘත භාවය ඇති කරගන්න. තුන්වෙනියට අදිෂ්ඨානයක් කරන්න. මොනවා වුණත් මොනවා සිදු වුණත් ඒ සිදු වෙන දේවල් ඔලුවට අරගෙන ඔලුව කම්මලක් කරගන්නේ නැහැ මම. එතනම සිදු වුණු දේ දැනගෙන ඒ අත්හැර නැවත හුස්මට එනවා. නැවත මම හුස්මට එනවා. නැවත නැවත හුස්මට එනවා කියන අදිෂ්ඨානය කරන්න. ඉන් පස්සේ භාවනාව පටන් ගන්න. පටන්ගෙන භවනා කරගෙන යන්නේ තමන් අදිෂ්ඨාන කළ විදියට. ඒතර ඔය අම්මගේ පිටර චංචල භාවයක් එන්න පුළුවන්. ඒක කලින් බලාපොරොත්තු නැහැ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. බලාපොරොත්තු නොවුණු දෙයක් නෙමෙයි දැන් වෙන්නේ. බලාපොරොත්තු වුණු දෙයක්. ඒතර චංචල වුණා මම දන්නවනේ මෙහෙම වෙනවා කියලා. ඒතර ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි චංචල වුණේ ඇයි? අපරාධනේ භාව. එහෙම පසුතැවෙන්න එපා. චංචල වුණා කියලා දැනගන්න. බලන්න මේ චංචල හිත චංචල වෙලාවේ කොහොමද හුස්ම එන්නේ යන්නේ? හුස්මත් චංචලද? හුස්මත් කලබලද කියලා බලන්න. ආස්වාසය දිහා බලන්න, ප්‍රස්වාසය දිහා බලන්න. මේ විදියට භවනා කරනවා නම් බාධා නැහැ.
මාර යද්දි මොකක් කරන්නේ වශයෙන් කිව්වා කෙනෙකුට කියන එක වඩාත් හොඳයි කියන්නේ. නමුත් ඉතින් මට නම් තේරෙන්නේ ගියට ඒක තමයි අමාරුම. අද සමාජයේ මොකද දැන්? දරුවන්ට දෙමාපියන් ප්‍රශ්න කියන්න බැරි වාතාවරණ. ඊටත් ඒ නිසාම තමයි මට තේරෙන ආතතිය වැඩි වෙලා තියෙනවා. ප්‍රශ්නයක් කියන්නේ සමාජයට අපි කුල්ටික ස්ථානයක ගිය
සමතයකටපත්තුන විගස මේ කාරණාව ප්‍රතිවේක්ෂා කිරීමේදී මට නම් දැනගන්න ලැබෙන්නේ අර ඔබතුම කලින් කියව ප්‍රබෝධය මාතුලයි. මාතෘකේ ප්‍රබෝධය තුළින් අපේක්ෂිත තත්ත්වයන් ඇති කරගෙන මේ ප්‍රශ්නය දකින ආකාරය නිසායි මාතෘක මෙන්න තත්ත්වයක් ඇති වෙන්නේ කියන කමිට ඇවිල්ලා විහාරයක් නැති බව දෙකීම වෙනකයි මම
ඒ ඒ විදිහට මේ හිත සමතේකට ගේන්න පුළුවන් නම් ලොකු ජයග්‍රහණයක්. ඒතකොට මේ ප්‍රශ්නේ විසඳගන්න ලේසියිනේ. හැබැයි මේ වෙන්නේ ලොකු ප්‍රශ්නයක් තියෙන වෙලාවක එහෙම ලේසි නෑ සමතේකට ගේන්න. අමාරුම දේ වෙලාවේ සමතේකට ගේන එක. ඔය ડોක්ටර් කීප එක ඇත්ත. ඉතින් අද ආතතිය වැඩි වෙන්න එක හේතුවක් තමයි ඉතින් මේ ඒ සැහැල්ලු කරගන්න ඉඩක් නෑ. සැහැල්ලු කරගන්න සාමාන්‍ය මිනිස්සු හුරු වෙලා තියෙන්නේ මේ කතා බහෙන් සැහැල්ලු කරගන්නනේ. තමන්ගේ ටික අනිත් කෙනාට කියලා එයාගේ ටික අහගෙන සැහැල්ලු වෙන එහෙම ජීවීන් කොටසක් තමයි මිනිස්සයා. එහෙනම් මේ sannivedanaya අඩු වෙලා තියෙන මිනිස් අතර sannivedanayak නෑ. කොපමණ sannivedana තාක්ෂණයේ දියුණු වුණත් sannivedanaya අඩු වෙලා තියෙන. අනිවාර්යයෙන්ම පුළුවන්. ඒ තමයි විපස්සනාව. ඒ තමයි හේතුඵලවාදය කියලා කියන්නේ. දැන් අපි මේ වලක වැටලා ඉන්නේ වෙලාවේ. එතකොට මේ වලේ වැරද්දක් ඉඳ වැටුණා කියලා හිතන්න පුළුවන්. තව කවුරු හරි රවට්ටලා වැට්ටුවා කියලා හිතන්න පුළුවන්. නැත්නම් මේ ඉපදුනේම වලක් ඇතුළේ කියලා හිතන්න පුළුවන්. ඒතර මේ සිතවිලි තුන තමයි සාමාන්‍යයෙන් ඇති වෙන්නේ. එක්කෝ කවුරු හරි වැට්ටුවා කියන සිතවිල්ල, එහෙම නැත්නම් මේ පරිසරයේ වැරද්දක් නිසා වැටුණා කියන එක, ඒක ස්වභාවයක් තමයි වැටෙන එක කියන එක, එහෙම නැත්නම් ඉපදුනේම දුකක කියලා. දැන් මේ සිතවිලි තුනේ ඉන්න කෙනාට ගොඩේමක් නැහැ. තව කවුරු හරි වැට්ටුවා කියලා හිතන කෙනා තව කවුරු හරි ගොඩගණී කියන විශ්වාසයෙන් ඉන්නේ. කොයි විශ්වාසයෙන් නෙමෙයි, ගොඩගන්න ඕනේ කියන බලාපොරොත්තුවෙන් ඉන්නේ. එයා කොහොමද තමන් වලෙන් ගොඩ එන්න උත්සාහ කරන්නේ? ඇතර මේ වලක වැටීම ස්වභාවය තමයි කියලා හිතන කෙනාත් ඒක ස්වභාවයේ කීක ඉන්නවා මිසක් ඒ විසඳ ගන්න උත්සාහ කරන්නේ. ඉපදුනේම වලක කියලා හිතන කෙනත් ඒකෙන් ගොඩ එන්න උත්සාහ කරන්නේ. මැරෙන්න වෙන්නේත් වලකයි. ඒ ඉපදී සිට මරණය දක්වා ඉඳ වෙන්නේත් වලකයි කියලා ඒක සාධාරණීකරගෙන ඒක ටිකක් ලස්සන කරගෙන ඉන්න හදනවා එච්චරයි. ඒ නිසා මේ සිතවිලි තුන ඊටාම අන්තරාකාරී සිතවිලි තුන. ඕනෑම ප්‍රශ්නයක් දුකක් එක්ක ස්වභාවයෙන් එන සිතවිලි තුනක්. හැබැයි මේ සිතවිලි තුන හඳුනාගෙන අත්තරින් මේ සිතුවිලි තුනෙන් එකකට හරි අහු වුණොත් ගැලවීමක් නැහැ. අනුන් නිසායි දුක් විඳින්නේ. ඉපදුනේම දුකක, ඒ කියන්නේ ජීවිතේ කියන්නේ දුකක්, ආයෙ වෙන සැපක් නැහැ. ඒ නිසා මේකේ ආයි ගොඩේමක් නැහැ. එහෙම නැත්තම් මේක තමයි හැටි ස්වභාවය. ඒ කාරණා ටික අත්හැරලා කොහොමද මෙහෙම වුනේ කියලා බලන්න. දැන් මේම ප්‍රශ්නෙක නෙමෙයි මං ඊයේ හිටියේ. ඊයේ හොඳට හිටියානේ, ලස්සනට hina වෙලා අන්තර කාලා බීලා නිදාගෙන හිටියානේ. එතකොට එහෙම ඉඳලා මොකද වුනේ මේක පාරට බලන්න. එතකොට සිසියම් සිද්ධියක් අපිට දැනගන්න ලැබේ. ඉතින් අපි සිද්ධියට බහිනවා. එලට ඒ සිද්ධිය කොහොමද මාව ප්‍රශ්නෙකට දැම්මේ? සිද්ධිය දිහා මංගේ වෙලේ බැලුවේ කොහොමද? වෙලේ සිද්ධියට ප්‍රතිචාර දැක්වේ කොහොමද? ඒ විදිහටමද ඒ සිද්ධියට ප්‍රතිචාර දක්වන්න පුළුවන්? වෙනත් විදිහකට ඒ සිදුවීම දිහා බලන්න බැරිද? දෙහෙම මේ වලේ වැටලා ඉන්න ගමන් අපිට පුළුවන් වැටුනේ මොන වැරද්ද නිසාද කියලා හොයාගන්න. එතකොට ඔන්න පාරක් පේනවා. මෙහෙම බැලුවොත්, මෙහෙම හිතුවොත් ගොඩ එන්න පුළුවන් කියලා. ඒ තමයි මේ හේතු ඵලවාදී පටිසම්පාදී භාවිතේ. ඒකට තමයි පටිසම්පාදී තියෙන්නේ. පටිසම්පාදී තියෙන්නේ අවිජ්ජා පත්‍ය සංකාරං, සංකාර පත්‍ය විඥානං කියකින්නේ නෙමෙයි. මේක භාවිතා කරගන්න ප්‍රශ්නයක් අහම් කොහොමද මේකට වැටුනේ කියලා ආපහු බලලා ආපහු බලලා ගොඩ එන්න. ඉතින් අර සමතයක් කරනවට වැඩිය පහසුයි ඒ වගේ වෙලාවක විපස්සනාවක් කරන එක. ඒක ඇත්ත.
සරලව අටිච්ච සම්පදාය මෙනෙහි කිරීම
ඔව් විපස්සනා කරන්න පුළුවන් හොඳම ක්‍රම වලින් එකක් නේ පටිසම්පාදයේ අනුලෝම පටිලෝම විදිහට මෙනෙහි කිරීම නේද අපේ හන්දර අපේ හන්දර නිශ්ශබ්ද විදිය ඇතිද
සර් සමා වෙන්න මේ ප්‍රසිතිවිල්ලක් අත්දැරියක් නැවත එන ස්වභාවයක් තියෙනවා ඒතර මොකද කරන්න කියලා සර් පොඩ්ඩක් කියලා දැන් ඉතිවිල්ලක් කරනකොට අත්දැරියක් නැවත එන ස්වභාවයක් තියෙනවා ඒකද
ඒ ස්වභාවය නැති කෙනෙක් නෑනේ. අත්හරින්න වෙන විසඳුමක් නෑ. අත්හරින්න. ඒ කියන්නේ අත්හරින්න ඕනේ.
ඒ ඒ වගේ ස්වභාවයකදී මට දැච්ච අත්දැකීමක් ගැන කියනවාද මට විතර විතර සිතිවිල්ලක් එන්න පටන් ගත්තම ඒ පස්ටයක් කියලා කියන්නේ මේක ආශිර්වාදයක් වෙනවා මොකද එතකොට සිතිවිල්ල ඇති වෙනවම දකින්න පුළුවන් තේ සිතිවිල්ල ඇති වෙනවම දකින්න පුළුවන් වුණාම ඒතල් මම හිතන්නේ මම හිතනවා ඉන්න ඒලා ලොකු ප්‍රීතියක් වෙනවා කියලා ඉතින් එහෙම නම් ආයි සිතිවිල්ල ආයි හරි ඊට පස්සේ ලොකු දුකක් වෙන හිතිවිල්ල එන්නේ නැහැ කියලා නෑ සිතිවිල්ල එන්නේම නැහැ මොකද ඒ සිතිවිල්ල එනකන් තමයි බලාගෙන ඉන්නේ එකද ඒක පටන් ගන්නකම දකින්න පුළුවන්. ඒක මට ලැබිච්ච අත්දැකීමක් මම කියන්නේ. සර් ඔබේ පොහොනේදී සර් ආගිකම් දේශනා කර මතකයි. සිතිවිලි දැන ගැනීම සහ සිතිවිලි ප්‍රපංච කිරීම අතර තියෙන වෙනස. භාවනාව කියන්නේ සිතිවිලි දැන ගැනීමයි කියන්නේ.
සිත සංකාර කියන ලේබල් එක ගැහුවොත් ඉතින් එහෙම කියන්න පුළුවන් ඒ සිතක් ඇතිවීම දුකක් කියලා. හැබැයි එහෙමම දහමි කියා නැහනේ. දහමි කියන්නේ අවිද්‍යාව නිසා ඇතිවෙන සංකාර තමයි දුක. අවිද්‍යාවෙන් හැදෙන සංකාර තමයි දුක. ඔබතුමාව දැක්කහම මේ ඔබතුමාණේ කියන සිත පහළ වෙනවා. ඉතින් ඒ සිතේ දුකක් නැහැනේ. ඒක සිතක් නේ. හැබැයි ඒ සිතේ මොකද්ද තියෙන දුක? දැන් හැම සිතක්ම දුකක් කියලා කියන්න බෑ. දැන් වෙන කෙනෙක් දැකීමේ අපේක්ෂාවෙන් බලාගෙන හිටියනම් එතකොට ඔන්න සංකාරයක් හදාගෙන හිටියේ. ඒක තමයි සංකාර කියලා කියන්නේ. සකස් කළ විඥානයකින් ඉන්නවා. එතකොට කියන්නේ අවිද්‍යාපච්චය සංකාර, සංකාරපච්චය විඥාන. එතකොට ආවල් කෙනා දැකීමේ, ආවල් කෙනාව දැකගැනීමේ ආශාවෙන් යුක්ත හිතකින් ඉන්නවා. එහෙම විඥානයකින් ඉන්නවා දැන්. එහෙම ඉන්නකොට එයාව නෙමෙයි පේන්නේ වෙන කෙනෙක් එනවා. ඒ එතකොට දුකයි යන්නේ. ඒක තමයි සංකාර දුක කියලා කියන්නේ. එහෙම හදාගත්ත සංකාරයකින් ඉන්නකොට, එහෙම සකස් කළ විඥානයකින් ඉන්නකොට ඒ සකස් කළ අපේක්ෂිත විඥානයේ පරිබාහිරව වෙනත් අත්දැකීමක් ලැබෙනකොට දුකයි. ඒ අත්දැකීමම ලැබුවත්, ඒ බලාගෙන හිටිය කෙනාම ආවත් බලාගෙන හිටිය සතුටන ලැබෙන්න පුළුවන්. ඇවිල්ලා බලින්න පුළුවන්. දැන් එහෙම බැනුම් අහන්න නෙමෙයි බලාගෙන හිටියේ නේද? හැබැයි ආපු ගමන් බයින්න පුළුවන්. ආපු ගමන් වරදක් කියන්න පුළුවන්. දැන් එතකොටත් අන්න දුකයි. මොකද අපි සකස් කළ විඥානේ බැනුම් ආන විඥානයක් නෙමෙයි. බැනුම් ආන විඥානයක් නෙමෙයි අපි හදාගෙන හිටියේ. එක පස්සේ කරු. ඊට කලින් මොකක්ද දේවල් ඇති නේද? පස්සේ තියෙනවා පස්සේ කතා කරමු. දැන් මුලින් ඔබතුමා අහපු ප්‍රශ්න සිතිවිල්ලක් අත්හැරියට ඒ සිතිවිල්ල නැවතෙනවා. ඒ නැවත එන්නේ අත්හැරිය නැති නිසා. අත්හැරිය නම් නැවත එන්න බැ. ඒ නිසා අත්හරින්. එක සිතිවිල්ලකට එකපාරයි එන්න පුළුවන්. දෙපාරක් එන්න බෑ. ඊළඟට එන්නේ අලුත් සිතිවිල්ලක්. පරණ සිතිවිල්ල නෙමෙයි. ඒ සිතිවිල්ල ආය හොයාගන්නවත් බෑ අපිට. එකම දේ ගැන අලුත් අලුත් සිතිවිලි එනවා. එකම දේ ගැන එකම සිතිවිල්ල නැවත නැවත එනවා නෙමෙයි. දැන් අපි කියනවනේ එකම ශබ්දය ඇහෙනවා කියලා එකම ශබ්දය ඇහෙන්න බෑ නැවත නැවත. ඒක ඇහිලා ඉවරයි. ඊළඟට ඇහෙන්නේ අලුත් හඬක්. හැබැයි එක වගේ. දැන් එක වගේ නිසා අපි කියනවා එකම හඬ දිගටම ඇහෙනවා කියලා. එකම හඬ දිගටම ඇහෙනවා නෙවෙයි. එක වගේ අලුත් අලුත් හඬවල් ඇහෙනවා. ඒක එක වගේ හඬවල් දෙකක් එක වගේ. ඉතින් අපිට හිතෙන එකම හඬක් දිගට ඇහෙනවා. ඒ වගේ එක දෙයක් ගැන අලුත් අලුත් සිතිවිලි එනවා. හැම සිතිවිල්ලක්ම අලුත්. ඒ අලුත් ඇහින් බලන්න සිතිවිලි දිහා. කලින් අත්තරිය ආයෙත් එනවා එපා කිව්වා ඒත් අහන්නේ නැහැ නෝ. නෑ එයා නෙමෙයි මේ එන්නේ. එපා කියපු කෙනා නෙමෙයි. එයා ගියා. නැවත නොඑන්නටම ගියා. හරියට හුස්ම වගේ ඔය පිට කරන ප්‍රස්වාසයක් ඒ ස්වභාවයෙන්ම නැවත කවදාවත් අපිට ආස්වාස කරන්න ලැබෙන්නේ. කවදාවත් එමනම් ඒ මේ නහයෙන් බටය මේ නහයට දාගෙන ම ඉන්න ඕනේ. එහෙම ඇර තමන් ප්‍රසාස කළ හුස්මක් නැවත ඒ සංයුතියෙන් ඒ ප්‍රමාණයෙන් ඒ උෂ්ණත්වයෙන් ඒ පරිමාවෙන් ඒ විදිහටම ආය ගන්න බෑ. හැම හුස්මක්ම අලුත්. එතකොට මේක අලුත් සිතිවිල්ලක්. දැන් ප්‍රශ්නයක් නැහැනේ. දැන් අත්හැරිය සිතිවිල්ල ආපහු ආවා කියන ප්‍රශ්නේ දැන් නැහැ. ඊළඟට අත්හරින්න ඕනේ සිතිවිලි නෙමෙයි, සිතිවිලි අත්හරින්න ඕනේයි කියන කල්පනාව අත්හැරලා දාන්න. ඒ කල්පනාව අත්හරින්න නැතුව නම් භාවනා කරගන්න බෑ. භාවනා කරන්නේ මේ සිතිවිලි නැති කරන්න නෙවෙයි. භාවනා කරන්නේ සිතිවිලි නැති කරගන්නයි කියන ආකල්පයේ ඔළුවේ තියාගෙන මොන භාවනාව කරන්න හැදුවත් ඔබතුමා කිව්වා වගේ සිතිවිලි ඇවිත් පහර ගන්නවා. සිතිවිලි ඇවිල්ලා පහර දෙනවා. මොකද අපි ඇත්ත එක්ක සටනකටනේ වාඩි වෙලා ඉන්නේ, භාවනාවට වාඩිලා ඉන්නේ සිතිවිලි නැති කරන්න. ඉතින් හැම සිතිවිල්ලක්ම අපිට ගන්නවා. සිතිවිලි නැති කරන්න නෙමෙයි මේ වාඩි උනේ. සිතිවිලි නැති කරන්න ඕනේ කියන කල්පනාව ඒක අත්හැරලා දාන්න. සිතිවිල්ලක් ආවත් එකයි නාවත් එක. එකම දේ ගැන අලුත් අලුත් සිතිවිලි ආවත් එකයි, එක එක දේ ගැන සිතිවිලි ආවත් එකයි. වෙනසක් නැහැ. මොකක් හරි සිතිවිල්ලක් කොයිලේ හරි ඔළුවේ තියෙනවනේ. ඒ සිතිවිල්ල නැත්තම් වෙන දෙයක් වෙන සිතිවිල්ල. ඉතින් මොකද්ද වෙනස? අපිට අවශ්‍යද වඩාත් හොඳ සිතිවිල්ල මොකද්ද කියලා හොයාගෙන ඒ සිතිවිල්ල විතරක් තියාගන්න. සිතිවිලි ශ්‍රේණිගත කරන්න අවශ්‍යද අපිට? වර්ගීකරණය කරන්න අවශ්‍යද? නෑ, ඒ කිසි දෙයකට යන්න එපා. ඔයි කොයිවත් අවසාන වශයෙන් හුදු සිතිවිලි පමණයි. අවසාන වශයෙන් ඔය සියල්ලම හුදු සිතිවිල්ලක් පමණයි. මොකද්ද?
පින්නතාව
සහ කුසලයා කුසලයා මතකෝදි. අම්මා කොහොම තේරුම් අරන් තියන්නේ? ඈ මොකද්ද පින කියන්නේ? ඈ පින කියන්නේ මොකද්ද? එදිනෙදා කරන
කටයුතු වලදී ලැබෙන
මොකද ගැටලුව? එදිනෙදා කරන කටයුතු වලදී ලැබෙන මොකක්ද? දෙකින් පේනවනේ අම්මා, ඒ ප්‍රශ්නේ ඇත්තට වැදගත් නෑ කියලා. නේද? ඇත්තට වැදගත් නෑ නේද මේ ප්‍රශ්නේ? ඈ?
සරේ ප්‍රශ්නේ කල්ලා මතම පිළිපත් කර මතකලා ඒ කාරණේ එදිනදා ජීවිතේ එන්නගෙන ගැටලුව කොහොමද අපි රටට මොන දෙන්නේ කියන කාරණාවත් එක්ක යන්න යද්ද කිනම් සර මරියම් කාරණයක් පැහැදිලි කරන්න අවශ්‍යයි. ඔබතුමාගේ ප්‍රතිපදා දේශනා මාලාවේ දේශනාවට තිබුණා ඒක මම නිරන්තරයෙන්ම සිහිපත් කරනවා. ධර්මයේ ඖෂධයක් විදිහට තමල්ලග තියාගන්න කියලා. මේ ධර්මයේ ඖෂධය නිසි වෙලාවට පාවිච්චි කරන්නේ නැත්නම් මේක නැති වෙලක් නැහැ කියන එක. මේ ළඟ දවසේ පාන්දර 4:00 විතර මම පොඩි බස් රථයකට නේද ගමන පිටත් වෙනකොට ඒ බස් රථයේ බොහොම කටෝර සංගීතයක් දාලා තිබුණා පාන්දර 4:00 විතර. මේක මට එංගලලා මොහොම දේශසාරත් සිටිලා තමයි ආවේ. ඒකත් එක්කම දැක්ක මගේ ශාරීරික වෙනස්කම් ධාර්ය දෙන්නේ ඒත් එක්ක ඇති වෙන විකෘතිතාවය මම දැකලා ඔබතුමායි කිව්ව වචනේ සිහිපත් කරමු. වටපිට පොඩ්ඩක් බලනකොට ඒ මට කටවර සංගීතය වෙනත් අය වින්දනය කරන ආකාරය දැක්ක තරම තේරිස්. ඉතින් මම මේ කාරණාව සිපපත් කරමින් මමත් ඒ රිද්මයට එකතු වෙලා ගමන ගියා.
ඒ තමයි හොඳම. හොඳම විකල්පේනේ. ඒකෙන් නිකන් අඳුම් ගානේ ගමනටවත් ගමනදීවත් නේ තරුණියක් වෙන්න තිබුණා. නෑ ඒ තමයි අපිට හදාගන්න පුළුවන්. ඒ කියන්නේ සනීප කරගන්න පුළුවන් අසනීපවත් සනීප කරගන්න ඕනේ. හැමදේම බැරි වුණා. හැමදේම අපි ලෙඩ වෙන්න ඕනේ. එහෙම එක එක තැනකදී හරි මේ බේත ගත්තාම තේරෙනවා. يعني මම කියන මේ දැඩි ආකල්පය අතහැරලා දැන් මම මේ තියෙන දුක අඩු වෙනවනේ. ඒක එතකොට තේරෙනවා මේ බේත කොච්චර හොඳද කියලා. බේත හරිනේ. බේත වැඩ කරනවනේ. තාමත් බේත මේ ජීවි සජීවි බෙහෙතක් නේ කියන එක පේනවා. එවිටයි ධර්මයේ ගැන මේ ශ්‍රද්ධාව එන්නේ. ඒත් දහම ගැන ශ්‍රද්ධාවක් එන්නේ අපිට. අපිට තියෙන්නේ බුදුහාඳුරන් වහන්සේ ගැන ශ්‍රද්ධාවයි සංඝරත්නය ගැන ශ්‍රද්ධාවයි විතරයි. දහම ගැන ශ්‍රද්ධාව එන්න නම් දහම භාවිතා කරන්න ඕනේ. භාවිතා කරනකොට ඊම් ප්‍රතිඵල පේන විට අන්න දහම ගැන ශ්‍රද්ධාව එනවා. කොහොමරි මේ ડોක්ටර් කියපු කාරණේ මේ ඉතින් ඒ කතා කරන්න සුසුසු අය එහෙම නැත්නම් කතා කරන්න පුද්ගලයන් අඩුයි. ඒක ඇත්ත. එකක් වෙලාවක් නෑ. දරුවන්ගේ ප්‍රශ්න කතා කරන්න ඒවට ඇහුම්කන් දෙන්න. දරුවන්ට ප්‍රශ්න තියෙනවා නේ කියලා හිතන් අම්මා තාත්තා කෙනෙකුට වෙලාවක්. ඒකට වෙලාව ඕනේ. එසත් දෙගොල්ලම يعني පිරිමි දරුවෝයි ගැහෙන දරුවෝයි දෙගොල්ලම ඉන්නේ ආතතියක. දෙගොල්ලටම මේක තමයි ප්‍රශ්න කියාගන්න නැහැ. දේ තිබිච්ච කියාගන්න තිබි පරිසරය සම්පූර්ණයෙන් අපි වෙනස් කරලා නිතියි. දැන් ඉස්සර ගෙවල් වල මේ අම්මලා දුවලගේ උකුණු බැලුවානේ ඔළුව බලනවා කියලා. ඒක සමහර විට මේ දකින්න පැය ගාණක් කරනවා. දැන් ඒ දැන් උකුණු බලන්නේ නැහැ නේ. එහෙම කොහෙවත් මම දැක්ලා නැහැ. දැන් උකුණු බලනවා. බලන්න උකුණු නැති නිසා කියලා හිතන ඇති. උකුණු ඒ උකුණු බැලුවම නෙමෙයිනි කරේ. උකුණුත් බලනවා. ඒ අතර ඒ අම්මා කියන්න තියෙන දේ කියනවා. ඒ දුවට විතරක් ඇහෙන්න කියන්න තියෙන දේවල් තියෙනවා. හිමීට කනට කියනවා. ඒ වෙලාවේ වෙන කවුරුත් එතනත් නැහැ. ඉතින් දුවට කියන්න තියෙන දේවල් අහන්න තියෙන දේවල් මේවා අයි අම්මයි දුවයි අතර විතරක් වෙන ගනුදෙනුවක්. ඒක ඉතින් සතියකට සැරයක් විතර පැය දෙක තුනක් වෙනවා. ඉතින් ඔළුවත් අත ගන්නවා. ඒකෙන් හරි ආදරේකුත් දුවට දැනෙනවා. ඔළුව පිරිමදිනවා. ඉතින් බොහොම අම්මගේ ආදරේ දැනෙනවා. ඒතර දුවත් විවෘත වෙනවා. දුවගේ ප්‍රශ්නත් කියනවා. ඒවට අම්මා කෙනෙක් විදියට දෙන්න තියෙන උපදේශයක් දෙනවා. ඉදිරියේ වෙන්න තියෙන ප්‍රශ්න ගැනත් අම්මා කියනවා. ඒවට කොහොමද ඉන්න ඕනේ කියලා. ඉතින් මේ විදියට ඒ උපදේශනේ ඒ උකුණ බලමින් දෙන උපදේශය කවුරුත් ගණන් ගත්තේ නැහැ නේද? දැන් ඒ නැතිවීම නිසා ඈ ඔය ඔළුවට ඉතින් බේතක් දාගෙන උකුණ නැති කරගන්න පුළුවන්. හැබැයි එයින් අර උපදේශනේ ලැබෙන්නේ නැහැ නේ. ඒතරේ පරතරය දැන් ඒ දෙමව්පියන් සහ දරුවන් අතර ඒ ඇති කරගෙන තියෙන පරතරය නිසා දෙකොල්ලම තනි වෙලා දෙකොල්ලන්ටම දෙකොල්ලන්ගේ ප්‍රශ්න කියාගන්න බැහැ. ඉතින් සමහරට අපි අපේ ප්‍රශ්න ගුරුවරුන්ට කියවා. මොකද ඒ කාලේ ගුරුවරුන්ටත් වෙලාව තිබ්බා. ඒ පාඩමත් බොහොම ටිකයිනේ. ඉතින් ඒ නිසා පාඩමට වැඩිය දේවල් ගුරුවරු නෝ කතා කරනවා, අහනවා, අපිත් කියනවා, අපිටත් වෙලාව තියෙනවා. හදිස්සියකුත් නැහැ. ඉතින් අද ඒ தත්වෙත් නැහැ. ඒහි එක ප්‍රතිඵලයක් තමයි ඒ ඔබතුමා කියපු විදියට මත්ද්‍රව්‍ය යෝගී වටයන්. ඒහි එක අතුරු ඵලයක්. පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම කරන්නත් ඕනේ නේ. තේින් ලැබෙන ඒ මේ වළක්වා ගන්න පුළුවන් හානි එමටයි. මහා හානි ගොඩක් වෙන්න තියෙන හානි ගොඩක් වළක්වා ගන්න පුළුවන්. එසේ ආයෝජනයක්. ඔය කාලය වෙන් කිරීම කියන එක ආයෝජනය. ලොකු ආයෝජනයක්. මෙහෙ මේ නැවතුළු නැවතිලා භාවනා කළා නම් කරනවා නම් මේ ඒ කාර්යාලය ලියන්න එපයි පොතේ. පොතේත් ලියලා ආයුධම් පතක් පුරවන්නත් ඕනේ. ත්‍රි ආයුධම් පතේ සමහර විස්තර අහනවනේ. නම, ලිපිණය, හැඳුනුම් පත්තංකේ දැන් ඔය මහල කියන හදිසියකදී දැනුම් දිය යුතු පුද්ගලයාගේ නම මොකද්ද කියලා අහනවා. කියන හදිසිය අසනීපයක් වුණොත් එහෙම කාටද කියන්නේ? කාගේ හරි නමක්, දුරකථන අංකයක්, ලිපිණයක් ලියන්න. ඉතින් මගේ අත්දැකීම තමයි ඔය මෙහෙට එන බොහෝ බටහිර අය එතන හිස්ස තියෙනවා. මං කියනවා එහෙම හිස්ස තියන්න එපා. හිස්ස තියලා මේක සම්පූර්ණයෙන් පුරවන්න. විශේෂයෙන් එතන පුරවන්න. වෙන මොනවා හිස්ස තිබ්බත් ඔව්. ඉතින් එක ප්‍රංශයෙන් ආපු කෙනෙක් මට කියනවා එහෙම මෙතන ලියන කෙනෙක් ඉන්නව නම් මම මෙහෙ ඉන්නේ කියලා. එහෙම අදිසිය ප්‍රශ්නයක් වුණාම කියන්න කෙනෙක් ඉන්නව නම් මම ප්‍රංශයේ ඉඳලා ලංකාවට එනවා සිතවිල්ලක් පුද්ගලයෙක් බවට පත් වෙන්න ඒ පරිණාමයේ වෙන අවස්ථා ගණනාවක් තියෙනවනේ. සිතවිල්ලක් පුද්ගලයෙක් බවට ඒ විකාශනයේ වෙන අවස්ථා පියවරවල් ගණනාවක් තියෙනවානේ. ඒ නිසා ඒ කොයි පියවරේදී හරි දැනගන්න පුළුවන් නම් හොඳයි. මුලින්ම සිතවිල්ලක් එන තැනේදීම දැනගන්න පුළුවන් නම් මුලින්ම ප්‍රශ්න විසඳන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ සිතවිල්ල වගා කරගනිමින්, පැල කරගනිමින්, බෝ කරගනිමින්, වවමින් පුද්ගලත්වයක් අපි රෝපණය කරගන්නවා. ඒ ක්‍රියාවලියේ කිසියම් පියවරකදී හරි සිහියෙන් දැනගන්න. කොතනදී දැනගත්තත් කමක් නැහැ. මොකද මේක චක්‍රයක් නිසා. මේ රවුමක් නිසා කොතනින් හරි රවුම දැනගෙන එතනින් ලිහුවොත් මුළු ගමනම ඉවරයි. සිතිවිල්ලක්, ඒ කියන්නේ සිතක් උපදින මොහොතේම සිතක් ඉපදුනා කියා දැනගන්න නම් ඒට චිත්තක්ෂණ වේගයෙන් සිහිය පීටෙන්න එපැයි. සිතක් උපදින වේගයටම සිහියත් උපදින්න ඕන. සිහියට ඊටත් වැඩිය වේගවත් වෙන්නත් පුළුවන්. චිත්තක්ෂණයකටත් වඩා සිහියට වේගවත් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි තාම සිතක් ඉපදිලා නැහැයි කියන සිහියත් ඇති කරගන්න පුළුවන්. ඔය සිතිවිලි අතර පරතරයක් දකින්න කතන්දර තියෙන්නේ. ඒ දකින්න පුළුවන් වෙන්නේ සිතිවිලි වලට වැඩිය සිහිය වේගවත් නිසා. ඊට වැඩිය කාර්යක්ෂම නිසා. එතෙන්ට යන්න නම් අපි ඉන්න තැනින් පටන් ගන්න ඕනේ. ඉතින් ඉන්න තැන කොතනද කියන එක හොයාගන්න.
සර් සමාවෙන්න බලනකොට මේ එතකොට 100 සිතදායක දෙයක් නෙවෙයි සර්. ඒ හැංගීමක් ආව එකයි මම
කිව්වේ. ඔය ඉතින් හිතනම් කැමති ඔය හැම එකක්ම අයිති කරගන්නනේ. 100ත් අයිති කරගන්න කැමති, 80ත් අයිති කරගන්න කැමති. සංසාරෙත් එයාගේ කියලා හිතනවා, නිවනත් එයාගේ කියලා හිතනවා.
ප්‍රධානම දේ සිතවිල්ලයි සිතීමයි කියන දෙක එකක් කියලා අරගෙන ඉන්නේ ගැනීමයි. පරම්පරාව කියන්නේ සිතීමක් නේද? සිතවිල්ලක්
නෙමෙයි. ඔව්. සිතීමේ ක්‍රියාවලියක් නෙවෙන්නේ. ඒ ක්‍රියාවලියේ මුලම තමයි සිතවිල්ල තියෙන්නේ. සිතවිල්ලක් තමයි මුල. ඒ සිතවිල්ලක් අල්ලාගෙන සිතීමේ ක්‍රියාවලියක් පටන් ගන්න. ඒ ක්‍රියාවලියේ එක් එක් අවස්ථා තියෙනවා. ඒ එක් එක් අවස්ථාවල තමයි පුද්ගලෙක් මතුවේ. කොයි දේවත් හිතන එක නම් එච්චරයි. ප්‍රයෝජනත්දී තමයි මේ භාවිතා කිරීම. හිතීම නෙමෙයි. ඒක යෙදීම, භාවිතා කිරීම. මේ විසඳන්න හදන්නේ සිතීම නිසා ඇතිවුණු ප්‍රශ්නයක් කියන දැනගැනීම වටිනවා. මේ සංසාරය කියලා කියන්නේ ඔබතුමා ඒ බොහොම දීර්ඝ වශයෙන් මේ මතු කළ කාරණය චිත්ත පරම්පරා චිත්තක්ෂණේ සියල්ල ආශ්‍රිතව ඒ අවසාන වශයෙන් මේ අපි මේ කක්කරි ප්‍රශ්නයක් විසඳන්නේ මහන්සි වෙන්නේ සංසාරය කියලා හරි භවයේ කියා හරි දුක කියා හරි මොකක් හරි ඒ මොන නමින් කීවත් මේ ප්‍රශ්නය සිතීමේ ප්‍රතිඵලයක් නිසයි ඇති වුනේ. සිතීමේ ප්‍රතිඵලයක් විදියට සසර කියන්නේ සිටීමේ ඵලයක්. දුක කියන්නේ සිටීමේ ඵලයක්. භවයත් සිටීමේ ප්‍රතිඵලයක්. පුනර්භවයත් සිටීමේම ප්‍රතිඵලයක්. දේ අවබෝධයේ වටිනවා. එහෙම නැත්තම් අපි මේක විසඳගන්නේ නැහැ. අපි වෙන කෙනෙකුට පාර දෙනවනේ විසඳන්නේ. නෑ මම හිතන විදිහ අනුවයි මම දුක් විඳින්නේ. මා හිතන ආකාරය නිසායි මම මේ දුක් විඳින්නේ. ඒතරේ හිතන ආකාරය වෙනස් කරගත්තොත් ඒ දුක නෑ. දුකක් ඇති කරගන්න නැති වෙන විදිහට කොහොමද හිතන්නේ? දුකක් ඇති වෙන්නේ නැති වෙන විදිහට කොහොමද හිතන්නේ? ඒ තමයි අපි හොයාගන්න ඕනේ දේ. අපිට ඒ අවස්ථාව හිමි වුණා. අපේ හඳුරන් වහන්සේට සවන් දෙන්න තිබුණා. කල්‍යාණ මිත්‍රවරුනි, මේ අලුත් අවුරුද්දේ පළවෙනි පෝය දවසේ හැම දෙනාම මේ භාවනා මධ්‍යස්ථානයට පැමිණිලා උදේවරු ගත කළා. මේ පස්වරුවත් සෑහෙන වෙලාවක් ගත කළා. අපි දහමට හුඟකන් දුන්නා. අපි අපිටම සවන් දුන්නා. අපි ඉන්න තැන පිළිබඳ කිසියම් හඳුනා ගැනීමක් ඇති කරගත්තා. ඒ වගේම මෙතන ඉන්නවද, මෙතනින් යනවද, යනවනම් කොතැනටද යන්නේ, කොහොමද යන්නේ කියන කාරණා ගැන සාකච්ඡා කළා. ඒ ගැන මෙනෙහි කළා, භාවනා කළා. සතුටු වෙන්නට පුළුවන් අලුත් අවුරුද්දේ දුරුතු පෝය දවස පොහොසත්ව ගත කළා කියලා. පොහොසතිකුසේ ගත කළා. ජීවිතේ පොහොසත් කරගන්නට ඒ දිනය යොදාගත්තා. ඒ ගැන අපි සතුටු වෙමු. ඒ වගේම අධිෂ්ඨානික උත්ති කරගමු. මේ ලැබුණු අවබෝධය, ලැබුණු මක් පෙන්වීම ප්‍රයෝජනෙට අරගෙන අපි මේ ගමන, අපේ ගමන අපි යනවා. කොතන හිටියත්, කොයි විදිහට හිටියත් ඒ අදිස්ථානය මේ අවුරුද්ද ඇති කරගන්නේ කොහොඳයි. ඒ මේ සියල්ලටම අපිට බාහිරින් උදව් කළ කල්‍යාණ මිත්‍රයන්ව අපි කෘතවේදීව හෘදයාංගමව මේ අවස්ථාවේ සිහිපත් කරමු, මතක් කරගමු. විශේෂයෙන් ඒ ආහාර පාන අනුග්‍රහය දැක්කු කල්‍යාණ මිත්‍ර බණ්ඩාරනායක මහත්මයා ඊයේ සවස, ඒ වගේම අද උදේ ආහාරය, දහවල් ආහාරය කල්‍යාණ මිත්‍ර කුමාර ඉන්ද්‍රංගල මහත්මයා සහ සමහර එතුමාගේ පවුලේ සහෝදර සහෝදරියන් එකතු වෙන්න ඇති. මේ ඔබ අප හැමදෙනාම දන්නවා මේ දෙපොළම පෝය වැඩසටහන් වලට සක්‍රියව සම්බන්ධ වෙනවා. ඒ වගේම මේ මධ්‍යස්ථානයේට බොහොම හිතවත්ක මධ්‍යස්ථානයේ කටයුතු වලට අතහිත දෙන, උර දෙන සොයා බලන හිතවත් කල්යාණ මිත්‍ර දෙපළක්. ඒ හිතවත්කම මෙතෙන්ට එන හැම දිනාටම නොවටුව ලැබෙනවා. ඒ තමයි අවශ්‍ය. ඒ හිතවත්කම අගය කරමින් අපිට මේ පෝදා වැඩසටහන සම්පූර්ණ අවධානය යොමු කරන්නට ඒ දානමය අනුග්‍රහය දක්වා ඒ වගකීම් වලින් අපව නිදහස් කළ කල්‍යාණ මිත්‍ර බණ්ඩාරනායක මහත්මයාටත් කුමාර ඉදිරංගල මහත්මයාටත් මේ අවස්ථාවේ අපි කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරමු. කිසියම් වූ අදහසකින් චේතනාවකින් පරමාර්ථයකින් නම් ඒ දානමය පුණ්‍ය කර්මකලේ ඒ ධාර්මික ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. ඒ ප්‍රාර්ථනයත් එක්ක කල්යාණ මිත්‍රවරුනි, ඔබ අප හැම දිනාටම මේ ජරමර සහිත අපට අයිති නැති නමුත් අයිති කරගෙන විඳින දුකින් නිදහස් වෙන්නට අවශ්‍ය ඒ දුර්ලභ වූ කල්යාණ මිත්‍රාශ්‍රය, දුර්ලභ වූ විවේකය, කාලය, කායික නිරෝගීතාවය, මානසික නිරෝගීතාවය මේ සියලුම පුණ්‍ය කර්ම කුසල කර්මවල හේතුවෙන් වාසනාවෙන් සාතිරුවන්ගේ ආශිර්වාදයෙන් ලැබේවා. හැම දිනකටම තෙරුවන් සරණයි.